අද දවසෙහි පින් ඇති ධර්ම දේශනා දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ පින්වත් විමලා සුරවීර මහත්මිය සහ ශාමාමුණ සිංහ මහත්මිය ඇතුළු ඒ පවුල්වල පින්වතුන් අරමුණු බවට පත්වන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේටත් මහා සංඝරත්නයටත් ආශිර්වාද කිරීමට ඒ වගේම ඒම දෙපාර්ශවේම නමින් ජන්මාන්තරගත වෙන්නට හේතුණු සියලුම ඥාති වර්ගයාට පුණ්‍යානුමෝදනා කිරීමට ඒ වගේම විදේශගතව සිටමින් කටයුතු කරන ඒ දරුවන්ට සියලු දෙනාටම ඒ කටයුතු සරු අප්‍රකාර කරගන්න නිදුක් නිරෝගී සුවපත් භාවයත් රැකී රක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු මනාකොට ඉෂ්ට සිද්ධ කරගන්න තුරුණුවන්ගේ ආශිර්වාදයක් ලැබේවා සැලසේවා කියන ප්‍රාර්ථනාව ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරන රටවාසී ලෝකවාසී හැම දිනාටම මේ සද්ධර්ම දේශනාව සද්ධර්ම අවබෝධය පිණිස නිවන් පිණිසම වේවා කියන ප්‍රාර්ථනාවත් ඒ වගේම ලෝකයේ ඇවිලී තිබෙන දුක්ගින්දර යුදගින්දර නිවී ලෝක සාමය සැලසේවා කියන උතුම් සත් ප්‍රාර්ථනා සමුදායක් මුල් කරගෙන පෙරදැඩි කරගෙන අද දවසේහි දායකත්වයේ දක්වමින් කටයුතු කරනවා විමලා සුරවීර ඒ මහත්මිය සහ ශාමා මොනසිංහ ඒ මහත්මිය ඒ දෙපළටත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනයත් ධර්මීය ආලෝකයේ තව තවත් ලැබේවා. ඇත්තන්ගේ සිත් තුළ පවතින සියලුම යහපත් අරමුණු ඉෂ්ට සිද්ධ වේවා තුරුණුවන්ගේ අනන්ත ගුණ ආශිර්වාද බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි සාදුනාද. අද 2024 වසරේ පළවෙනි මාසේ 14 වෙනිදා භාවනා වැඩසටහන සදාගුණ ඇති වාසනාවන්ත පින්වත්නි. අර ජනෙල් පොඩ්ඩක් ස්වාමීන් වහන්සේට දේශනයක් නෑනිවත්තන්ට දේශනා කරන්න මගේ දේශනය මං අවසන් කරගත්තා. දැන් ඔබේ දේශනය තමයි ඔබට අවසන් කරගන්න තියෙන්නේ. ඔබට ඒ කාරණේ වැටහුණාද? වැටහිච්ච අයත් ඉන්නෝ, වැටහුන් නැති අයත් ඉන්නෝ. මගේ දේශනේ මං අවසන් කරගත්ත, දැන් තියෙන ඔබේ දේශනේ අවසන් කරගන්න ඕන. තේරුණාද? මොකද ඒකෙන් අදහස් වෙන්නේ? ආ? තවත් විග්‍රහ කරලා පැහැදිලි කරු. දේශනාවක්. ඒ දේශනා කරනවා කියන වචනයත් එක්ක ළඟින් යන තව වචනයක් තේනවා, ලස්සන වචනයක් එකක් දෙස් තියනවා කියලා. දෙස් තියනවා කියන්නේ තේ දේශනාව. දේශනවා, දේශාවානවා කියන්නේ දෙස් තියනවා. ඉතින් කවුරුත් මේ ලෝකේ දෙස් තියමින් ඉන්නවා. සියලු දෙනාම දෙස් තියනවා. දෙස් තියෙනකෙන් අතර වෙන්නේ ලෝකෝත්තර සත්‍ය අවබෝධ වෙච්ච දවසට. අකාලික සත්‍ය අවබෝධ වෙච්ච දවසට. දෙස් තියෙන එක නතර වෙනවා. මගේ දේශනාව මම අවසන් කරගත්තා. ඔබේ දේශනාව තමයි තියෙන්නේ. ඔබේ දේශනාව නිසා තමයි මම දේශනා කරන්නේ. ඔබේ දේශනාව නතර වෙන තුරු, ඔබේ දේශනාවත් නතර වුණොත්, මගේ දේශනාවත් නතර වුණා නම්, ආන් අපිට ආයතික සංවරයෙන් යුක්තව නිහඬව පාසය කරන්න පුළුවන්. දන්නවනේ ආයතික සංවරයනේ. අපි සියලු දෙනාටම දේශනයක් නැහැ, දේශනාව ඉවරයි. තේරුණා නේද? මම සත්‍ය අවබෝධ වෙලා මට මඟ පෙන්නු මේ මාත්මියක් හිටියා. එතුමියට මම කෝල් එකක් අරගෙන කිව්වේ, එතුමිය දැන් ජීවතුන් අතර නැහැ, නැති වෙලා. එතුමියට මම කෝල් එකක් අරගෙන කිව්වේ මම දේශනාව අහලා ඉවරයි. දේශනාව කරලත් ඉවරයි, දේශනාව අහලත් ඉවරයි. මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ? දේශනාව කරලත් ඉවරයි, දේශනාව අහලත් ඉවරයි කියන්නේ ඒකට තමයි පින්නතුනි ඉන්ද්‍රිය සංවරය කියනවා. ඒකට කියනවා චේතෝ විමුක්තිය කියලා. ඒකට කියනවා පඤ්ඤා විමුක්තිය කියලා. ඒකට කියනවා අකාලිකත්වය කියලා. ඒකට කියනවා නතර වීම කියලා. ඒකට කියනවා ඈතර වීම කියලා. දැන් නතර වීම කිව්වත් ඈතර වීම කිව්වත් අදහස දෙකේම එකයි. වචන දෙකක්. පැහැදිලිද? නතර වීම කිව්වත් එකයි, ඈතර වීම කිව්වත් එකයි. අදහස් වෙන්නේ දෙකින්ම එකම කාරණේ. ඔබ නතර වුණත් හරි, ඈතර වුණත් හරි. ඒ නිසා මා ඔබගේ නසන්නේ ඔබ නතර වී සිටිනවාද, ඈතර වී සිටිනවාද? ඇයි ඔබට නතර වෙන්න බැරි, ඇයි ඔබට ඈතර වෙන්න බැරි කියන ප්‍රශ්නේ ඇති. ඒකට හේතුව පින්නතුනි දිට්ටි උපාදානය, සංඛාර උපාදානය, විඥාන උපාදානය, නාම රූප උපාදානය, සදායතන උපාදානය, කාලේ උපාදානය. පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඇයි උපාදාන කරන්නේ? මෙතන මමෙක් ඉන්නවා මම සතුටෙන් තියන්න ඕන මම ජේෂ්ඨව තියන්න ඕන මම ශ්‍රේෂ්ඨව තියන්න ඕන මම හැමදේම ලබන්න ඕන මම හැමදේම විඳින්න ඕන කියන ආධ්‍යාත්මික මෝඩයෙක් ඉන්නවා හැම කෙනෙක්ගේම ළඟ නේද මම හැමදේම දකින්න ඕන මම හැමදේම විඳින්න ඕන මම මේ ලෝකේ ජය ගන්න ඕන නිවන් දකින්න ඕන දියුණු වෙන්න ඕන සාර්ථක වෙන්න ඕන ලොක්කෙක් වෙන්න ඕන කියලා හිතන මෝඩයෙක් ඉන්නවා ඇතුලේ. ඉතින් ඒක ලොකුවටම ගත්තොත් එහෙම හිට්ලර් කෙනෙක් වුණා නිර්මාණය වෙනවා. දැන් හිට්ලර් එහෙමනේ කරේ නේ ලෝකේම ලොක්ක වෙන්න හැදුවේ. දැන් මුළු ලෝකෙම මිනිස්සු කෙල ගහලා යනවා එතනින් යනකොට. ඒක දිහා බලන්නේවත් නැහැ ඔළුව පාත් කරන්නේ දරු කරන්නේ සමරන්නේ නමක් ගහන්නේ හිට්ලර් කියන්නේ කියන්නේ. හැබැයි මුළු ලෝකෙම ලොක්ක වෙන්නයි හැදුවේ. එයා මානසික පිස්සෙක් හැටියට තමයි දැන් සලකන්නේ. එහෙමනම් ඒ අපිටත් වෙන්නේ අඩුවෙන් වැඩියෙන් මොකද්ද? මේ ලෝකෙම අල්ලගන්න ගියාට අවසානයේ දරුවන්ගේවත් ගෞරවය හම්බෙන්නේ නැති මට්ටමක් තියෙන දැන් මේ වෙනකොට. අම්මා තාත්තගේ මිනිහරි කොහෙට හරි දැම්මා ටටට බයි බයි අදිසි ෆ්ලයිට් එක පරක්කු වෙනවා වැඩට යන්න තියෙනවා කියලා දුවනවා. ඒ නිසා වැඩක් නැහැ පින්නතනේ. මේ ලෝකය උපාදානය කළ වැඩක් නැහැ. අපි හිතන ජයග්‍රහණයක් අපි හිතන සැනසෙල්ලක් අපි හිතන වටිනාකමක් මේ ලෝකෙන් කවදාවත් ලැබෙන්නේ නෑ මේ ditthi උපාදානය තුල. මොකද්ද අපි අයින් කරගන්න තියෙන්නේ? ditthiනේ. ඒ ditthi අතර එක ditthiය තමයි ditthi අතර ඔක්කොම ditthi එකතු කරලා ගත්තහම කියන ditthi තමයි. මොකද්ද? ditthi මල්ල. ඒක ඇතුලේ දිනනවා ditthi කීයක් වගේ ඇද්ද? කීයක් වගේ තියන්න පුළුවන්ද සක්කාය ditthi කියන මල්ල ඇතුලේ? දිට්ටි කීයක් දැන් ගෝණියක් අපිට කියන්න පුළුවන් මේකට හාල් කිලෝ මෙච්චර දාන්න පුළුවන් කියලා නේද? ඈ මේ ගෙඩි වලින් මෙච්චර දාන්න පුළුවන්. එතකොට මේ සක්කාය දිට්ටි කියන මල්ල ඇතුලේ දිට්ටි කීයක් දාන්න පුළුවන්ද? ඒක වෙනතුනේ අසීමාන්තික එකක්. දිට්ටි පුරව ගන්නවා නම් පින්නතුනි අනන්ත විශ්වය වගේ තාරකා වගේ දිට්ටි පුරව ගන්න පුළුවන්. ඒ මල්ල ඒ තරම් විශාලයි. ඒකේ කුඩා දිට්ටි, මහා දිට්ටි, සරල දිට්ටි, සුගම දිට්ටි, දැඩි දිට්ටි, පරම දිට්ටි ආදී වශයෙන් ප්‍රබේධණයේ වෙමින් පින්නතුනි ග්‍රහලෝක වගේ කුඩා ග්‍රහලෝක මහලෝ ග්‍රහලෝක මහා තාරකා පොඩි තාරකා වගේ හැදෙනවා. එහෙම තියෙනවනේ. ඔබේ ওই දිට්ටි ගුණය පරීක්ෂා කරලා බලන්න ගුණුව මේ එහෙම ඒවා නැද්ද? කුඩා දිට්ටි තියෙනවා. සාමාන්‍ය දිට්ටියක් ඒක ඉතර ගාණක් නැහැ රිදවන්නේ. ඔබට ගොඩාක් ඔය වේදනා දෙන්නේ මහා දිට්ටි. මහා දිට්ටි. ඒ සක්කාය දිට්ටිය කියන එක වෙලාවක කණුවක් වගේ උපමා කළා. මොකද හේතුව කණුවේ ඕන හරකේ බැඳලා යන්න පුළුවන්. කණුවේ ගොඩාක් වුණත් හරක් බැඳේ බඳින්න පුළුවන්. ඒ වගේ මල්ලක් වගේත් කියන්න පුළුවන්. මල්ලකක් ගොඩාක් බඩු එක එක ඒවා දාන්න පුළුවන්. මල්ලක් හැටියට උපමා කරන්නත් පුළුවන්. භාජනයක් හැටියට උපමා කරන්නත් පුළුවන්. එතකොට ඔබ ඉස්සරහා වැඩ ඉන්න හාමුදුරුවන්ගේ වෙනස තමයි අර බකට් නෑ. අනුන් අපිට බකට් පෙල්ලුවට අපි කාටවත් බකට් පෙල්ලන්නේ නෑ. බකට් තියන අයනේ බකට් පෙල්ලන්නේ නේද? අර ගෝණිය නෑ. ඔන්න ඔච්චරයි වෙනස. ගෝණිය නෑ. අර මල්ල නෑ. මේ මල්ල නැති වුණාම මේ ගෝණිය නැති වුණාම මොකද්ද ලැබෙන වාසිය? රූප එතන එතනම අතහරිනවා, ශබ්ද එතන එතනම අතහරිනවා, ගන්ධ එතන එතනම අතහරිනවා, ස්පර්ශ එතන එතනම අතහරිනවා, අරමුණු එතන එතනම අතහරිනවා, වේදනා එතන එතනම අතහරිනවා. සක්කාය දිට්ඨිය නැති වුණොත් සක්කාය දිට්ඨිය ඇති කෙනෙකුට වඩා මහත්සේ සැනසෙල්ලක් ලැබෙනවා. තේනනේ? සක්කාය දිට්ඨිය තියෙන කාලෙදි පින්නතුනේ අපි කතාවක් කරන්න කියන්නේ පුදුමාකාර සබකෝල භාවයකට පත් වෙනවනේ. ඒක ඇති කරන්නේ සක්කාය දිට්ඨිය. මම පින්නතුනි ඉස්කෝලේ කතාවක් දාපු දවසට රැස්වීමේ වැටෙන් පැනලා හොරින් යනවා. ඊට පහුවෙන්ද ගුටි ගන්නවා. ගුටි ගන්න එක ලේසි, කතාව කරන එක අමාරුයි කියන තැනට එනවා මම. ඊට පස්සේ ළමයි පැනලා යනවා කියලා අද්දකින් අල්ලගෙන ඉන්නවා රැස්වීම වෙනකම්. ඇයි ඒ සක්කාය දිට්ඨිය ගැතිය නිසා? මිනිස්සු හරීම පීඩනවලට ලක් වෙනවා. ඉතින් මෙන්න මේ සක්කාය දිට්ඨිය ගැතිය දුරු කළාම ඉවසීම, අනිත් අයට තැන දීම, අනිත් අය දිහා බලාගෙන සිටීමේ හැකියාව හරි ලස්සනට තියෙනවා. මොකද ලෝකෙම පිස්සෝ වගේ පේනකොට එයාට අමුතුවෙන් ඉවසන්න ඕනේ නැහැ නේ. රහස තව ඇත්තන්ට පිස්සන් කුටුවන් අරමන්න ගියාම පිස්සෝ එක එක ඒවා කියනවා. ඔබ තරහ ගන්නවද? මිටි මිනිස්සෙක් ගියොත් පිස්සෙක් ඇවිල්ලා "ඒයි කොටා" කියලා කෑ ගහනවා. තේරෙනවද? දැන් මේ ඇන්ටි කෙනෙක් හරි ගෑනු ළමෙක් හරි ගියොත් "නංගි කොහොමද" කියලා අරව. දැන් ඔකට රණ්ඩු වෙන්නවද? දැන් තාත් දුවට එහෙම කිව්වත් පිස්සෙක් තාත්තාවත් යන්නේ අර පිස්සත් එක්ක රණ්ඩු කරන්න. තේරෙනවද? පිස්සන් ගොඩවල එහෙම තියෙනවා. ඉතින් ඒ වගේ විනතුනි සමස්ත විස්සන් ගොඩුවක් වගේ ආර්ය ශ්‍රාවකයාට පේනවා. ඒ නිසා ගැටෙන්නේ නැහැ. ඒ සිත ගැටෙන්නේ නැහැ. මොකද හේතුව? අනේ පිස්සෙක් නේ. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සම්බේ පුතඥා උම්මත්තක මේ උම්මතු සත්වයේ පිස්සු සත්වය ටික පුතඥනේ ඔක්කොම පිස්සු කියන එක තමයි කිව්වේ. සෑම පුදජනෙක්ම පිස්සෙක්. ඔබත් පුදජන භාවයේ තාම ඉන්නවනම් තේරුම් ගන්න තාමත් මට පිස්සු. ඒ පිස්සුව හොඳ කරගන්න තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ බෙහෙත් ගන්න. බුදුරජාණන් වහන්සේ තමයි මේ පිස්සු අයින් කරන ඒ ශල්‍ය වෛද්‍යවරයා, මහා ශල්‍ය වෛද්‍යවරයා. ඉතින් මං උන්වහන්සේට ගිහලා මුලින්ම ශල්‍ය කර්ම කරගත්තා.
ඒක පින්නතුනේ මේ සමාජේ තිබුණේ නැහැ. පන්සලක, පිරිවෙනක, විශ්වවිද්‍යාලයක, උපාධියක, අධ්‍යාපන ආයතනයක තිබුණේ නැහැ. අදත් නැහැ. එහෙම ඉගැන්වීමක් කරන්න තරම් ඒක අවබෝධ කරවන තරම් දෙයක් නැහැ. ඔය පොත් කියවනවා, පොත්වල ලියනවා. පොත් කියවනවා, පොත්වල ලියනවා, ඒවට සහතික දෙනවා. ඔබ තමයි අධ්‍යාපනය කියලා හිතන් ඉන්නේ, වැඩි කරන්නේ. එතකොට මේ මිනිස්සයා මිනිස්සෙක් නෙමෙයි, ෆොටෝකෝපි මැෂින්. මිනිස්සයා මිනිස්සෙක් වෙන්න එයාතුළු චින්තනයක්, දර්ශනයක් පහළ වෙන්න ඕන. එහෙම නැත්නම් නිකන් ෆොටෝකෝපි මැෂින් විතරයි. ඒ කියන්නේ ඔයත් බන ෆොටෝකෝපි ගහලා ඕගොල්ලෝ ළඟ තියාගෙන හිටියයි කියලා වැඩක් නැහැ. දැන් හොඳ පොතක් අහු වුණාම ආයේ පොත කඩෙන් ගන්න නැත්තම් ඔයගොල්ලෝ මොකද කරන්නේ? ෆොටෝකෝපි ගහලා තියා ගන්නවා. ආන් මේ වගේ ෆොටෝකෝපි ගහලා මේ බණ තියාගත්තට වැඩක් නැහැ, ධර්මයේ තියාගත්තට වැඩක් නැහැ. ඒක වැඩක් නැහැ. ඒක බුදුහාමුදුර අගේ කළේ නැහැ. අනර්ථ පද දහස් ගානක් තියා ගන්නවා වගේ වැඩක්. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ධර්මයේ ගලපන්ට ඕන. තේනවනේ? ධර්මයේ නිරන්තරයෙන් ඇහෙනකොට ගලපන්ට ඕන. මුකේද ගලපන්නේ? මුකේද ගලපන්නේ? ආ? ඔය ඇත්තනම් කියන ජීවිතේට කියලා ඒක හරි. ඒත් ඔය ඇත්තන්ගෙන් බාහිරේ ඉන්න සියලු දෙනාම කියන්නේ ජීවිතේට කියලා නෙමෙයි. එක එක ආගමිකයාගේ අනුව ඒගොල්ලෝ කියන්නේ පොතට ගලපන්න ඕන කියලා. ධර්ම විනය කියන එක පෙන්නලා තියෙන්නේ පොතේ තියෙන දෙයක් හැටියට. බුද්ධ කාලයේදී පොත් තිබ්බද? නෑ. ධර්ම විනය කියන එක තිබ්බේ හිතේ. එහෙනම් බුද්ධ කාලයේදී ධර්ම විනය කියලා කතා කරලා තියෙන්නේ පොතේ තිබ්බ දියුකකට නෙමෙයි, හිතේ තිබිච්ච දෙයකට. ඒ කාලෙදි බුදුහාමුදුරුව දේශනා කරපු එකක් අද කාලෙදි වැරදි තැනකට නිර්වචනය වෙලාද නැද්ද? එදා පොත් නැති කාලේ නම් කිව්වේ ධර්ම විනයට ගලපන්න කියලා. දැන් ඔබේ ඔළුව බලන්න ඕන කම්පියුස් කරලා නේද? දැන් ගලපන්න තියෙන්නේ එහෙනම් අපිට හිතට. අර බෝධිසත්වය කවුද? සැබෑ බෝධිසත්වය මේ මම. තේරුණා නේද? මේ ඉන්නේ සැබෑ බෝධිසත්වය. අර වෙන කොහේ බෝධිසත්වෙක් කල්ලන් දඟලනවා. සැබෑ බෝධිසත්වය මෙතන ඉන්නේ. සැබෑ බෝධිසත්වය ඇහෙන් දකින්න බෑ. ඇයින් පේන බෝධිසත්වයකට ගැහුවොත් එයා වැරදි මාවතක ගිහිල්ලා තියෙන්නේ. සැබෑ බෝධිසත්වය ඇහෙන් දකින්න බෑ. කොහෙන් දකින්න ඕන? ඒකට අදිචිත්ත අදිඥාන දර්ශන දියුණු කරලා දකින්න ඕන. තාමත් ඔය ඇත්තන්ට බෝධිසත්වය පේන්නේ නෑ. බෝධිසත්වය පේන්නේ නෑ. ඔය ඇත්තන්ට පේන්නේ කන කෙනෙක්, බොන කෙනෙක්, වාඩි වෙන කෙනෙක් නේද? ඇවිදින කෙනෙක්, කතා කරන කෙනෙක්, ස්ත්‍රියක් පුරුෂයෙක් වශයෙන් පේනවා නම් ඒ බෝධිසත්වය, ඒ බෝධිසත්වය නෙමෙයි. බෝධිසත්වයා පින්නතුනේ පරීක්ෂා කරන්න බෑ තමන් බෝධිසත්වයෙක් වෙන්නේ නැතුව. නැත්තං එයා බෝධිසත්වයා නෙමෙයි පරීක්ෂා කරන්නේ, සතා. දැන් ඇත්තන්ට පේන්නේ සතා. තේරුණානේ? හැමෝටම පේන්නේ කෙනෙක් වෙනාගේ සතානේ පේන්නේ. මොනද? මනුස්ස සතානේ. ඔය සියලු දෙනාම සත්‍යෝ. මොන සත්‍යද? මනුස සත්‍යෝ. මන් දන්නේ ඇතුලේ ඉන සතා මොකද්ද කියලා. පිටින් මනුස සතෙක්. තේරෙනා නේද? පිටින් මනුස සතෙක්. ඇතුලේ සතා මොනවාගේද? ඒවට කියන ගති. ගතියට අනුව චුතිය, චුතියට අනුව ප්‍රතිසන්දිය. තේනනේ සමහර වෙලාවට මනුස්ස ගති, මනුස්ස ගතියටත් එහා ගිහලා දේව ගති තියෙනයි ඉන්නවා. මේ මනුස්ස ආත්මය තුල ඉන්නේ. නමුත් පින්නතුනේ දේව ගතියක් තියෙන්නේ. තේරුණා නේද? මනුස්ස ආත්මය තුල ඉන්නේ බ්‍රහ්ම ගතියක් තියෙන. බුදුහාමුදුරු බ්‍රහ්ම ගතිය කියලා පෙන්නුවේ රහතන් වහන්සේලා. බුදුහාමුදුරු බ්‍රහ්මයන් කියලා හැම විටම නිර්වචනය කරේ රහතන් වහන්සේලා. ආර්ය ශ්‍රාවකයෝ. එක එක තැන්වලදී එක එක නිර්වචන වලින් දක්වා තිබෙනවා මෞපිය බ්‍රහ්මයෝ කියනවානේ. බ්‍රහ්මාති මාතා පිතරා කියලා කියනවා. එතකොට මෞපියෝ බ්‍රහ්මයෝ, ඔබ මම මෙලොවට බිහි කරපු අය. ඉතින් මේ දේශනේ අහගෙන ඉද්දි පින්නතුන්ගේ දිටි හෙල්ලෙනවා. තේරෙනවනේ? දැන් දේශනාව අහගෙන ඉද්දි දෘෂ්ටි හෙල්ලෙනවා. හෙල්ලෙනකොට මොකද බලන්න ඕන? ධර්ම විනය බලන්න ඕන තමා තුල. පොතෙන් නෙමෙයි බලන්නේ හිතෙන්. තමා තුළ ධර්ම විනය බලනවා. ධර්මයේ පින්නතුනේ මේ හැම තැනම තියෙන්නේ. හැඩ පේන, කනට ඇහෙන මේ හැම තැනම තියෙන ධර්මය. මේ හැම තැනම තියෙන සත්‍ය. සත්‍ය අහවල් තැන තියෙනවයි කියලා කියන්න බෑ. පැහැදිලිද? සත්‍ය හවල් තැන තියෙනවයි කියන්න බෑ. හැමතැනම තියෙනවයි කියන්නත් බෑ. තේරුණාද? ඒකනම් තේරුන්නේ නෑ. සත්‍ය හවල් තැන තියෙනවයි කියන්නත් බෑ. ඒ වගේම සත්‍ය හැමතැනම තියෙනවයි කියන්නත් බෑ පින්නතුනි. මොකද ඒකේ අර්ථය? ඒකේ අර්ථය මොකද්ද? හොඳට තේරුම් ගන්න, හොඳට තේරුම් ගන්න. අප්‍රමාදෝ අමත පද. අමූර්ත පදය, අමත පදය. අමූර්ත පදය කියන්නේ ඉහළම අවබෝධය, ඉහළම සාක්ෂාත් වීම, අවබෝධය, සත්‍ය අවබෝධය. අප්‍රමාදීව සිද්ධ කරගන්න කියනවා. සත්‍ය මතවාදීව අරගෙන වැඩක් නැහැ පින්නතුනි. සත්‍ය මතවාදීව ගත්තොත් අන්ධෙක් මැණික් ගලක් ගත්තා වගේ. හරි නේද? මතවාදීව සංකල්පයක් වශයෙන් ගත්තොත් සත්‍ය මොකද වෙන්නේ? අන්ධෙක් මැණික් ගලක් ගත්තා වගේ. ඒකේ අර්ථය? ඒකේ හැඩය දන්නේ නැහැ, වර්ණය දන්නේ නැහැ, වටිනාකම දන්නේ නැහැ. මේ ඇස් තියෙන අයටනේ මැණික්කල වටිනකම් තියෙන්නේ. ඒකේ හැඩය, ඒක දිදුලන විදිය සහ ඒකේ තියෙන වර්ණවල ස්වභාවය අනුව තමයි ඒකේ වටිනාකම. ඔබ ධර්මය එකතු කරන්නේ ඔබේ ජීවිතේ නිවීම උදෙසාද දැනුම උදෙසාද? ඇත්ත කියන බුරු කියන්නේ නැතුව. තමන්ගේ ආධ්‍යාත්මය, තමන්ගේ ඉඳුරන් සංසුන් වීම උදෙසා, නිවීම උදෙසා, ශාන්ත වීම උදෙසා, සංවර වීම උදෙසා මානං සෙව්වේ එහෙමයි සොයන කාලේ. ඔබ සොයන්නේ විශ්වවිද්‍යාල උපාධිය මේ සම්පූර්ණ කරගන්න වගේ මේ දැනුමට එකතු කළොත් මොකද වෙන්නේ? ඒව හරියට අර මැණික් ගලක ෆොටෝ ගහගෙන යනවා වගේ වැඩක්. තේරුණානේ? සාධර්මය දැනුමට එකතු කළොත් ඒක මැණික් ගලක ෆොටෝ ගහ යනවා. ෆොටෝ විකුණන්න පුළුවන්ද ලොකු ගානකට? ෆොටෝ කොපි? හාෆ් සීට් කොලේ ගානේ දෙයෝ නැන්නේ. ඒ නිසා ඒක ඇති ප්‍රතිඵලයක් නැහැ. දැනුමට නෙමෙයි එකතු කරන්න ඕන, තමන්ගේ ආත්මයට, තමන්ගේ නිවීමට. දැන් බලන්න පින්නතුනේ අර අවලෝකෝත්තරයද මොකද ලෝකේශ්වරනේ. ඒක ඌ ඇවිල්ලා කරපු වැඩේ මට ලැබුණ නැති හැටි, මට නැති හැටි කියලා මම මේ කල්පනා කරන්නේ. මාත් රටවල් වල ගිහිල්ලා තියෙනවා. අනිත් දවස ඔයත් බෙර ගහලා පිළිගන්න ඕන මාව. පාවඩ දාලා එලගාල පිළිගන්න ඕනේ. එයාපෝට් එකේ මං අඳුරු ණයක් ඉන්නේ, ඒ නිසා මං එක හදා ගන්න. එක හදාගත්ත ඊට පස්සේ අර දිග කාර් එකක් ඕන. මොකද්ද කාර් එකේ නමකුත් කිව්වා. දිගයි ඒක, මම හිතන්නේ අක්කරයක් විතර දිගයි. ඔව් ඔව්. අන්න ඒ කාර් එකක් ඕන. කාර් එකෙන් කෙලින්ම අපි කැලණියට එන්න ඕනේ. ඊට ඇවිල්ලා ඇඳලා එන්න ඕනේ. ඉරිසියාවට ලක් වෙන්නේ එවිටයි. මිනිස්යන්ගේ අවධානයට ඉරිසියාවට ලක් වෙන්නේ ඒක මේ ලෝකෙ විශේෂයෙන්ම දර්ශනයට ඒක ලක් වෙනවා. නිකම්ම නිකං පුංචි උදවිය නේද? නිකම් අප් කළා නිකන් ගන්න ඈ ඕ පුම්බනවා. ඒ දේවල් ටික කරන්නේ ඒක තේරෙනවා. මේ රට මිනිස්සුන්ගේ බුද්ධිය මඩේ ඉඳපු ඉන්නක් වගේ. කවුරු හරි මම බෝසතා කිව්වත් මෙන්න කෑ ගහනවා. ඒ ඕනම මිනිස්සුන්ට බෝසතා කියා ගන්න බැරි කියලා දැඩතු වෙන්න පුළුවන්. තමන්ට දර්ශනයක් තියෙනවා. ඒ කියන්නේ මේ රටේ සමස්ත මිනිස්සුන්ටම ගැඹුරු දාර්ශනික පදනමක් නැහැ. කියන්නේ මඩේ ඉඳපු ඉන්න වගේ. කවුරු හරි කෙනෙක් කියන්න කිව්වොත් මම බුදු වෙලා කියලා කිව්වොත් එමේ මනියට අල්ලගෙන ගහනවා, බයිනවා, නිඳා කරනවා. ඒ කියන්නේ හරියට බුදුහාමුදුරුව දැකලා නැහැ, දන්නේ නැහැ. දැන් ගෙදර ළමයින්ට ඇවිල්ලා කිව්වොත් එහෙම මේ පුතේ මං ඔයාගේ තාත්තා කියලා කිව්වොත් එහෙම තාත්තා අඳුරන්නේ නැත්තම් කලබල වෙනවනේ. ඈ නෝනට ඇවිල්ලා කිව්වොත් එකපාරට මං ඔයාගේ මහත්ය කියලා කිව්වොත් මෙයා මහත්ය අඳුරන්නේ නැත්තම් ලොකු කලබලයක් ඇති වෙනවා. ඉතින් තමන් බුදුහාමුදුරු අඳුරන්නේ නැත්තම් තමයි කලබල වෙන්නේ. පිස්සු වැඩ කරන මිනිස්සු සේම ඒ පිස්සු ගැන උලුප්ප උලුප්පා කතා කරන මිනිස්සුන්ටත් ඒ මිනිස්සුන්ටත් පිස්සු මට විතරයි නැත්තේ කියලා මං හිතාගෙන ඉන්නවා. එමේ ඒ නිසා හරි දුර්වලයි, රටම දුර්වලයි, රටම දුර්වලයි, හරිම දුර්වල තැනක ඉන්නේ. රටේම මිනිස්සුන්ට ගැඹුරු ස්ථාවර මනසක් නැහැ, ඥානයක් නැහැ, දර්ශනයක් නැහැ. ඔහි පාවෙන රුවල් කැඩී ගිය නෞකාවක් වගේ. ආර්ථිකෙත් එහෙමයි, සංස්කෘතියත් එහෙමයි, ආගමත් එහෙමයි. එහෙමද නැද්ද? එහෙමයි. සංස්කෘතියක් පොතක් නැහැනේ. ඒක රුවල් ගැටියේ නෞකාවක් වගේ. සලුන් එකේ එකා කියන විදිහට තමයි ඒ ඔක්කොම කරන්නේ. දර්ශනයත් එහෙමයි, භාවනාවත් එහෙමයි, ආගමත් එහෙමයි. ලොකු මතවාද, හීනයානේ හරිද, මහායාන හරිද, වජ්‍රයාන හරිද, සෙන් හරිද, මේක එක සංස්කෘතියන් තුළ, සම්ප්‍රදායන් තුළ, ගුරුකුලයන් වල ආරම්භ වෙච්ච දේවල්. බුදුහාමුදුරු ලේසියෙන් කිව්ව පින්තුනේ, ඔබේ ලෝභ ද්වේෂ මෝහ නිවේදේ යම් දවස දහමක් ශ්‍රවණය කරද්දී දහම හරි කියලා. එච්චරයි. අපිට වෙන මොකවත් ඕනේ නැහැ. මේක මොන යානේද කියලා අහන්න ඕනේ නැහැ. ඩිලිවරි එකක් ගෙදරට ගලාම මොන වාහනෙන්ද ගෙනාවි කියලා අහන්නේ නැහැ නේ. ඌ බයික් එකකින් ගේන්නත් පුළුවන්, වෑන් එකේ ගේන්නත් පුළුවන්, ලොරි එකේ ගේන්නත් පුළුවන්. ඒකට කමක් නැහැ. ඒ නිසා අපිට නිවීම තියෙනවා නම් මොකද්ද යානේ කියලා අවශ්‍ය නැහැ. මේක ඩිලිවරි කරපු වාහනේ වැදගත් වෙන්නේ නැහැ. තේරුණා නේද? ඒ නිසා අපිට අවශ්‍ය කරන්නේ නිවීම පමණයි. නිවීම පමණක් ගන්න. ඉතින් පින්නතුනි, මේ දහම සංකීර්ණ වැඩි නිසා මතවාදීය වශයෙන් විපරිත ස්වභාවයන් වලට ලක් වෙනවා. ඒක මගේ දේශනා අහපු සමහර උදවියටත් වෙලා තියෙන සමහර අයට. ඒ කියන්නේ වැරදි විදියට වටහා ගන්නවා. දැන් මගේ දේශනා කාලයක් අහගෙන ඉන්න කෙනෙක්ගෙන් මං අහනවා, මම මොනවද කියන්නේ ආනන්ද හැමදුරු, මොකද්ද කියන්නේ? මෙන්න මොකද්දෝ එකක් කියනවා. මට කිසිම සම්බන්ධයක් නැති එකක් මම කියනවායි කියලා ඔහු මටම කියනවා. එතකොට මං බුදු වෙනවා. මං එහෙම එකක් කියනවාද? දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටියර විඥානේ භවයෙන් භවයට යනවායි මෙහෙම කියලා කතා කරා. එතකොට බුදුහාමුදුරු එහෙම කියන්න එපා කියලා. එතකොට බුදුහාමුදුරන්ගේම බණහන තවත් ශ්‍රාවකෙක් නිර්මාණය වෙනවා. වෙනම අදහසක් තියෙන සංකල්පයක් තියෙන. ඉතින් එහෙමනම් පින්නතුනි, බුද්ධ කාලයේදී එසේ වූවා නම් අද කාලයේදී එසේ නොවන්නේ කෙසේද වෙන්න පුළුවන්? එතකොට ඉන්නෝනේ මේක හරිනේ වැරදි, හරි වැරදි හදන පඬිතුයෝ ටිකක් මේ රටේ. පඬිතුයෝ නිවැරදි වෙලාද ওই පඬිතකම් පාන්නේ? සත්‍ය අවබෝධ කළද? නෑ. අන්ධයෝ ටික සියලු දෙනාම අලියා අතගාමින් ඇත. මං ඒ දෙස බලාගෙන ඇත. තේන්න නේද? මං ඒ දෙස බලාගෙන ඉන්නවා වෙනතුනේ. අන්ධයෝ ටික සියලුම දෙනාම අලියා අතගාමින් ඉන්නවා. හරි කෑගොස්සම්. ඒවට තමයි views වැඩි, subscribers ලා වැඩි, ඒ ඔක්කොම වැඩි, shares වැඩි, ඔක්කොම වැඩි. අර අන්දේ ටික අතගාලා කෑ ගහන ඒවද. ඉතින් මම ඒක දිහා බලාගෙන ඉන්නවා. මොකද අන්දේ කොච්චර හයියෙන් ඒක කෑ ගැහුවත් ඇස් පේන කෙනා ඈතින් ඉඳගෙන ඒක බලාගෙන හිටියා කියලා අන්දෙක් එක්ක වාද කරන්න හිතෙන්නේ නැහැ. ඇයි ඒ? අපි දකින්නවනේ මේ මිනිස්සයා අන්ධයි, මේ මිනිස්සයා උමුතුයි, මේ මිනිස්සයා අඥානයි කියලා. මේ ඇස්වලින් අන්ධ නෙමේ, ඥානෙන් අන්ධය. සමහර ඇස්වලින් අන්ධය ඉන්නෝ ඥානෙන් හොඳ එළියක් තියෙනවා. තේරුණානේ? ඥානෙන් ඇස් අවදි කරගෙන ඉන්නෝ. පිටින් ඇස් අරගෙන ඇතුළතින් ඇස් අන්ධය ඉන්නෝ. ඉතින් මට පින්නතුනේ පේන්නේ මේ සමාජයේම හරි ලොකුවට අලියට ගාලා ඒ හලියගේ හැඩ කියන අන්දයෝ ටික මෝඩ වැඩේ කරන මිනිස්සයයි මෝඩ වැඩේ විවිචනය කරන අය සියලුම දෙනාම එකම බෝට්ටු එකම බකට් එකේ ඉන්න පිස්සු ටිකක් විකෘතිකාරයෝ ටිකක් අන්දයෝ ටිකක් අඥානයෝ ටිකක් උමුතු මිනිස්සු ටිකක් විතරයි. ඇත්ත වශයෙන්ම ලංකාවේ පඬිරුවන් නැති වෙලාද ගිහිල්ලා ඉන්නවා නිහඬයි. කොහොමත් පඬිවරු නිහඬයිනේ. කොහොමත් නිහඬයි. මිනිස්සු මතවාදී වශයෙන් පොළඹවන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකට හේතුව ගැඹුරු විදර්ශනාවක් නැහැ. කවුද එක මිනිස්සෙක් ඇවිල්ලා කිව්වහම මේ හිත හදාගෙන මැරුණාම හොඳ තැනක උපදින්න පුළුවන්. කට්ටියක් සෙට් එකම මැරිලා. ඔයත්තන්ට කියයිද දන්නේ නැහැ නේ? ඔය නෙමේ තියෙන්නේ ඔය ආනන්ද හැමදාම බන මොනවද? එන්න මේ තමයි බෝධිසත්වයා පහළ වෙලා එකපාරට උඩිනුත් යනවා. රැට මේ ලෝකෙ වටේ ගිහිල්ලා එනවා නෑ. ඔව් කුටියේ නෑ බැලුවාම ලෝකෙ වටේ සංචාරය යනවා. රැට කිව්වම හැතේ ඒකනේ අපේ ආනන්ද හැමදාමට එහෙම බෑනේ. උන්වහන්සේ කුටියම තමයි ඉන්නේ. මෙයා කුටි වටේ කිල් ලෝකෙ වටේ යනවා. අනෝ තත්ත්ව විලෙන් රැට නාලේ එන්නේ යා. කියපු ගමන් ඇත්තයි කියලා මෙන්න වැඳගෙන පත බෑවිලා ආවේශ වෙලා නේ. ඒකට හේතුව ඇයි? මතවාදීව විශ්වාස කරන ඒවා කියන ඒවා විශ්වාස කරන නුවණක් නැහනේ. කියන ඒවා ඔහේ විශ්වාස කරනවා. ආගම් වලට හරි චාන්ස් එක ඔය කියන ඒවා විශ්වාස කරන අය. දැන් බුදුහාමුදුරන් කාලේ ඔය මැවුම් කතාව කිව්වහම අහනවා. ඔයා දැක්කද? නැහැ. ඔයා ගුරා දැක්ක කියනවාද? ඒත් නැහැ. ගුරාගේ ගුරාවත් දැක්කද? ඒත් නැහැ. ඉතින් මිනිස්සු ආත්මතු පරම්පරාවක්වත් දැක්කේ නැති එක මොකට විශ්වාස කරනවද කියලා ඒ කාලේ බුදුහාමුදුරෝ මේ මිනිස්සුගෙන් ඇහුවා. ternary මම මතවාද වගේ සංකල්ප. ඉතින් ඒ නිසා සංකල්පවල රැවටෙන්න එපා. ඕනේ නැහැ සංකල්පවල රැවටෙන්න එපා. ඒව ඕනේ නැහැ. වැඩක් නැහැ. ඒවත් එක ගැටෙන්නත් එපා. ඒවත් එක ඇලෙන්නත් එපා. ඔබට මේ මොහොතේ දැනෙන ප්‍රත්‍යක්ෂ ලෝකය තුල නිවෙන්න. හරිද? ඔබට මේ මොහොත තුල දැනෙන ප්‍රත්‍යක්ෂ ලෝකය තුල නිවෙන්න. නිවීමෙන් දකින්න බලපාන්නේ කුමක්ද? නිවීමෙන් සිටින්න බලපාන්නේ කුමක්ද? කියන්න බලන්න. ප්‍රශ්න තේරුණාද? නිවීමෙන් දෙයක් දකින්න බලපාන්නේ මොකක්ද? දැකීම, ඒක දිහා දකින විදිය. තේරෙනනේ? ඒක දිහා දකින විදියෙන් තමයි නිවීම තියෙන්නේ. ඔන්නෝකයි රහස. දවුව කියලා දීලා තියෙනවා අප්‍රමාණ වේ නැවත නැවත අවදි කිරීම කරන්නේ. පැහැදිලි දකින විදියෙන් තමයි මහත්ය නිවෙන්නේ. හරි පත්තු වෙන්නේ හරි. ඔව්. ලෝභ දේශ මෝහ හැදෙන්නේ දකින විදියෙන්. දකින්න කෝණේ හරහා තමයි ඒ හොස් ගල ගලාගෙන එන්න පටන් ගන්නෙ. එක එක ඇන්ගල්ස් වලින් තියන්න පුළුවන්. දැන් මාත්‍ය දිහා නිකන් සුබදායි කෝණයක් දාලා දකින විදියක් දාලා බලාගෙන එනකොට මේ මිනිස්සයා හරි ශෝක්නියමයි නියතමානී හරි හොඳයි කළු වුණාට මිනිහගේ හිත සුදුයි හරි මේ එනව නටක් ගාලා නේද? ඒ වගේම වැරදි ඇන්ගල් එකක් කවුරු හරි දාපු එකක් හරි අරගෙන ඔළුවට ඔයගා මේමයි ඔය ඉදී යුත්තේ ඉඳලා එන්නේ ඕක බල්ලෝනාවල එන්නේ අර කම එකේ කියලා ටක් ගාලා එනවා එක්කෝ. ඇන්ගල්ස් තියෙනවා නේ එක එක කෝණ මාන තියෙනවා. ඒ මානින් බලද්දී මාන්නේ තමයි තමා තුළට ගලාගෙන ඉන්නේ. නවයන්ට යම් යම් උදවිය කියන ඒවා තියෙනවා. ඒ කියන ඒ උදවිය දිහා විදියට මන් දිහා බලාගෙන ඉන්නවා. කේප විදියට හොඳ විදියට එක්ක බලාගෙන ඉන්නවා. එක්ක නරක විදියට බලාගෙන ඉන්නවා. එතෝ උතුම් විදියට බලාගෙන ඉන්නවා. පහත් විදියට බලාගෙන ඉන්නවා. මධ්‍යස්ථ විදියට බලාගෙන ඉන්නවා. ආයි ටික කාලයක් ඉඳලා වෙනස් කරලා බලනවා. ආයි ටික කාලයක් මොකක් හරි ගැටුවහම තවත් වෙනස් කරලා බලනවා. ඉතින් ඒ විදිහට තමයි. අර දානෙට වඩින හාමුදුරුවනේ වක්කඩෙන් පැන්නහම දැන් මෙතෙක් එක්කන් ආපු එක්කෙනා නෙමෙයි දැන් දකින්නේ. වක්කඩෙන් පැන්නට පස්සේ ඕ වෙන එක්කෙනෙක් දැන් උඹ වක්කඩන උපන්න මෝ සංවර නැහැ, තිල්වත් නැහැ. ඊළඟ වක්කඩේ දැනගත්ත මේ දානෙ හම්බෙන්නෙත් නැහැ, දැන් පිරිකර නැති වුණා. ඉතින් වක්කඩෙන් බහැලා ගියා. ඊට පස්සේ උපාසක මාත්‍යා මම මොකද ඒකෙන් පැනලා මේකෙන් මේ ලොකු එකෙන් අර පොඩි එකෙන් පැනලා මේ මොකද මේකෙන් බහැලා ගියේ. අර දානෙත් නැති වෙයි කියලා හිතුවා මාත්‍ය. ඊට පස්සේ තවත් වෙනස් වුණා. දැන් මේ කෝණය තමයි බලපාන්නේ ශ්‍රද්ධාවට අසද්ධාවට දෙකම. එතකොට නිවීමට දැවීමට දෙකටම හේතුව දිට්ඨිය. දිට්ටි නොගැනීම සීලයක්. දිට්ටිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දර්ශනයෙන් පූර්ණ වෙන්න දෘෂ්ටි නොගන්න. මට නැහැනේ පින්නතුනි දෘෂ්ටි. පිළිගැනීම් මාළඟ නැහැ. ඔය පිළිගැනීම් තුලනේ දෘෂ්ටි කියන්නේ පිළිගැනීම්. මොනවා හරි දෙයක් පිළිගන්නවා. මාතුල ප්‍රත්‍යක්ෂව දකින ටිකක් තියෙනවා. ඒ වගේම පින්නතුන්ටත් මාතුල පිළිගැනීම් ටිකුත් තියෙනවා. එතකොට සමාජ සම්මත පිළිගැනීම් තියෙනවා, ලෝක සම්මත පිළිගැනීම් තියෙනවා, ආගමික සම්මත පිළිගැනීම් තියෙනවා, නොපිළිගැනීම් තියෙනවා, දෙපැත්තම තියෙනවා. බෝසත්වරු සම්මතයෙන් එහා ඉන්නේ, සම්මතයට විරුද්ධ වෙන්නේත් නැහැ. සමහර උදවිය සම්මතයෙන් එහා කියලා මේ සම්මතයට විරුද්ධ වෙලා. තේරුණා නේද? ඒක එච්චර හොඳ නැහැ. අපි සම්මතයෙන් එහා, අපි සම්මතයට එහා කියලා සම්මතයට විරුද්ධව යන්න පටන් ගන්නවා. එතකොට ඒක ඒකත් හරි නෑ. එහෙමත් හොඳ නෑ. ඒකෙන් දෘෂ්ටි නැති කරන්න බෑ. සම්මතයේදී සම්මතයේ විදියට හිතියට කමක් නෑ. තේරුණානේ? දැන් අපි භික්ෂු සම්මතයේක ඉන්නේ මම. එතකොට මම භික්ෂු සම්මතයේ තුල ඉන්න ඕන. ඔබ ඉන්නේ ගිහි බෞද්ධ සම්මතයේක, ශ්‍රී ලාංකික සම්මතයේක ඉන්නවා. තේරවාදී සම්මතයේක ඉන්නවා. එතකොට ඒ සම්මතයේ තුල ඉන්න ඕනේ. එහෙම නැත්තම් අර සම්මතයේ ඉන්න අයත් එක්ක ආරවුල් ඇති වෙනවා. කවුරුත් ලෝභ දේශ මෝහ ගොඩක ඉන්නෝ මිනිස්සුන්ගේ ලෝභ දේශ මෝහ වලට සමානුපාතිකව බෙදා හදාගෙන ජීවත් වෙන්න ඕන. හැමෝටම මමත්වයේ දිනෝ ඒකට ඉඩ දීලා හැමදෙස්සෙම excuse කියලා thank you කියලා ජීවත් වෙන්න ඕන. තේරෙනා නේද? නැවෙන් රටවල මිනිස්සුන්ට ඒ excuse එකයි thank you එකයි පාවිච්චි කරන්නේ මමත්වයේ වැඩි. පොඩි දෙයකට වුණත් ඒගොල්ලෝ ඒක thank you එක බලාපොරොත්තු වෙනවා. පොඩි දෙයකට වුණත් excuse එක බලාපොරොත්තු වෙනවා. නැත්තම් ඔරවනවා. හිරගෙවල් වගේ හැමතැනම අංක ලියලා ලයිට් ගහලා කැමරා හයි කරලා මේ ඉරි ඇඳලා තියෙන මිනිස්සුන්ට පොලිමේ ඉන්නේ. ඒ ඔක්කොම හදලා තියෙන විනයට. මොකද හේතුව මිනිස්සුන්ට මමත්වෙ වැඩි. නැත්තම් මුන් ආරවුල් කරගන්නවා. මට කිව්වොත් මහත්තයෙක් බලන්න ස්වාමීන් වහන්සේ රටවල් වල සුද්ධෝ ළඟ තියෙන විනය හරි ෂෝක් කරේ මේ කියලා. මං කිව්වා දැන් ටොයිලට් පේපර් එකට ගහ ගන්නවා කියලා. උණ්ඩත් පොඩ්ඩක් එහෙ මෙහෙ වුණාම නැති බැරි වුණාම කලබල වුණාම ටොයිලට් පේපර් එකට ගහ ගන්නවා. නැත්තේ නැහැ. ආයි මොනෝද සංයමේ. එනිසා ඔබ ලෝකයට පේන්න නෙමෙයි, සංවර වෙන්න ඕන, නැනවත් වෙන්න ඕන, නිවන් දකින්න ඕන, ගුණගරුක වෙන්න ඕන, යහපත් වෙන්න ඕන. කාට පේන්නද, කාට දැනෙන්නද? තමාටම පේන්න, තමාටම දැනෙන්න. මට දැනෙන්න මම සිල්වත්. ඒක තමයි මගේ සීලය. මට දැනෙන්න මම සිල්වත්. මං දුසිල්ලට කරන්නේ නැහැ. මට දැනෙන විදියටම පිටින් බලන කෙනෙකුට ඕනම එකක් ඕනම කෝණයකින් බලලා ඕනම ඇංගල් එකකට දකින්න පුළුවන්. ඒක ඉතින් බුදුහාමුදුරුවෝ වුණත් හැමෝම හොඳයි කියලා සාදුනාද දීලා පිළිගත්තේ නැහැ කියන්නේ ඕකයි. දැක්කේ අපේ ආගම ආක්‍රමණය කරන්න එනවා, අපේ සංස්කෘතිය විනාශ කරන්න එනවා, අපේ ආගමට පහර ගහනවා එකෙක් කියලා දැකලා එනේන ගමින් ගැහුවා. ඒ කියන්නේ මේ සම්ප්‍රදාය දැඩි උපාදානයක ඉන්නේ. පන්සල දැඩි උපාදානයක ඉන්නේ. ආමුදුරු හරි වේවා, පූසාරි හරි වේවා, මෞලලි වෙලා හරි වේවා, මාර උපාදානයක ඉන්නේ. ශරීරය, පල්ලිය, ගෙදර, කෝවිල, පන්සල හැම තැනම දැඩි උපාදානයක් තියෙන්නේ. ඒකේ දැඩි හදාගත්ත ස්වභාවයක් තියෙන්නේ. ඒකට අභියෝග කරන ඕනම කෙනෙක් ඉවරයි. තමන්ගේ ගත්ත දෘෂ්ටිය ශ්‍රේෂ්ඨයි කියලා හිතන් ඉන්නවා. ඉතින් මේ දහම තියෙන පින්තුනේ ඒ වගේ නිකන් උපාදානවල ඉන්න අයට නෙමෙයි. මේ දහම තියෙන පින්තුනේ අතිශයින්ම දුකටපත් වෙන අයට. ඔයත් අතිශයින්ම දුක්ඛ සත්‍යයෙන් වෙලිච්ච අය නම් වියෝදකින් දුකටපත් වෙලා. එහෙම නැත්නම් ප්‍රඥාව නිසා මේ ලෝකයේ පිළිබඳව තතු අවබෝධ වෙලා. එහෙම නැත්නම් ජීවිතේ ප්‍රායෝගිකවම ජීවිතේ විඳල විඳවලා එපා වෙලා. ආන්න යුදවීර මේ අවබෝධය තියෙන පිළිතුරේ. ඉතින් වරදිලා මේක ගන්නපා තර්ක කරන්න, වාද කරන්න, ගුණ කරන්න, කර තියාගන්න මේ ධහම ගන්නපා. නිවෙන්නම ගන්න ධහම, නිවෙන්නම ගන්න. ඔයත් නිවිලද ඉන්නේ? අපි නිදා ගන්නකොට නම් සාමාන්‍යයෙන් පොඩි බෝඩ් එකක් දානවා, don't disturb කියලා නේ. කරදර කරන්න එපා කියලා හෝටල් වල නම් ඒක තියෙනවා නේ, මේ පොඩි කෑල්ලක් දොරේ දාන්නත් තියෙනවා. එතකොට අපි නොකියා කියන්නේත් රිදිනම් ටිකක් කරදර කරන්න එපා වගේ එකක් නිකන් එහෙම එකක් තේරෙනවා. ඉතින් භාවනාවත් එහෙම කරමු අපි. අපි සිතුවිලි වලට අපේ ඉන්ද්‍රයන් වලින් එන අනිත් සියලුම දෙනාටම අපි කියමු මට බාධා කරන්න එපා. මම මෙඩිටේෂන් එකේ ඉන්නේ. ඒ කියන්නේ මම සංවරව ඉන්නවා. සමහර අය කොහොමද නිදාගත්තාම හරි සංවරයිනේ. ඒ වගේ ආධ්‍යාත්මිකව අපි සංවර වෙනවා. එතකොට ලෝභය ඇවිල්ලා තට්ටු කරනවා, දේශය ඇවිල්ලා තට්ටු කරන්න එනවා. මෙයා දාලා තියෙනවා බෝඩ් එකක්. ඔව්. බාධා නොකරන්න කියලා. ඒ බෝඩ් එක දාන්න. ඉන්ද්‍රියන් හයෙම දාන්න ඕක. හයටම දාන්න. දාලා ඉන්න බලන්න. හා ඉන්ද්‍රියන් කියන්නේ දොරටු හයයිනේ. දොරටු හයටම මේ බෝඩ් එක ඉල්ලනවා. හරි ඩිස්ටර්බ් කරන්න එපා.
හොඳයි සාදු.
මේ ලෝකේ නිහඬතාවයන් දෙකක් තියෙනවා පින්වතුනි. එකක් පුජ්‍යලත්වයේ ඇති නිහඬතාවය, අනෙත් එක පුජ්‍යලත්වයේ නැති නිහඬතාවය. සංවරතාවයේ දෙකක් තියෙනවා. එකක් පුජ්‍යලත්වයේ ඇති සංවරකම, අනෙත් එක පුජ්‍යලත්වයේ නැති සංවරකම. ඔකෙන් අපි එකක් තෝරගන්න ඕන. මොකද්ද තෝරගන්න ඕන? දෙකෙන් එකයි. මොකද්ද තෝරගන්න ඕන? ඕ පුජ්‍යලත්වයේ නැති නිහඬතාවයයි පුජ්‍යලත්වයේ නැති සංවරයයි. අන්න ඒ දෙක තමයි පින්නතුනි මල් ළඟ තියෙන. ඔයත්න්ටත් මම කියන්නේ ඒක කරගන්න කියලා. පුජ්‍යලෙක් නැති සංවරය. පුජ්‍යලත්වයේ සංවරය කියන්නේ යක්ෂාවේශ වෙන එකක්. පුජ්‍යලත්වයෙන් යුක්ත සංවරය ඉන්නෝනේ හරි භයානකයි. ඒගොල්ලෝ ඉන්නේ සංවරයි තමයි. ඒ වුණාට ඉතින් මරාපිය, කොටාපිය, ගාපිය, ඉරේදාපිය, ඕකට තියාපිය, ගස්බැඳපිය ඕ තමයි තියෙන්නේ. ඒවා තියෙනවා. ඉන්නේ කට්ටිය මොකෙක් හරි එකෙක් පිස්සෙක් ඇවිල්ලා මම බෝධිසත්වයා කිව්වන ඕක මරාපිය, කොටාපිය, ඉරේදාපිය කියලා කියන ඒ පුජ්‍යලත්වයේ සංවරයේ තියෙන කට්ටිය. ඉතින් පුජ්‍යලත්වයේ ඇති සංවරයේ කියන එක දිහා හරි අහිංසකව බලනවා, සාධාරණව බලනවා. මේ මිනිස්සයා මානසික තත්ත්වයක අභහසුතාවයක ඉන්න කෙනෙක් කියලා දකිනවා. එහෙම නැත්තම් මොකක් හරි එකක් තාම හරියට කිව්වෙත් නැහැ නේ, කියන්න මොකක් හරි උත්සාහ කරනවා වෙන්නේ නැති කියලා බලනවා. ඒක දිහා බලනවා. මේ අපේ රටේ ඉන්නවා මේ තයක් දකින් දන්නේ නැතුව විවේචනෙත් කරනවා, දන්නේ නැතුව පිළිගන්නවා, දෙකම කරනවා. ඒ දෙකම වැරදි. දන්නේ නැතුව පිළිගැනීම කරන කට්ටිය හා සමානයි දන්නේ නැතුව විවේචනය කරන අය. මම දන්නේ නැතුව විවේචනය කරන්නෙත් නැහැ, දන්නේ නැතුව පිළිගන්නෙත් නැහැ. ස්වාමීන් වහන්සේලා හැටියට කවුරු හරි කෙනෙක් බණක් දහමක් භාවනාවක් කරනවා කිව්වොත් අනේ මං කියනවා අනේ යන්න කමක් නැහැ කියනවා. හැබැයි ඉතින් කාලයක් ගිහිල්ලා ඔන්න ඒව අහලා බැලුවාම තමයි හිතෙන්නේ අයියෝ එතෙන්ට ගියොත් ඔයගොල්ලෝ අමාරුවේ යන්න එපා කියන්න හිතෙන්නේ එහෙමයි. ඉතින් ඒ වගේ දේවල් වෙන අවස්ථා තියෙනවා. හැබැයි මම පොදුවේ හඳුරු කෙනෙක්ගේ භාවනාවක් කරන්න කොයි පාරක යනක ඉතින් යන්න කියලා කියනවා. ඉතින් පුජ්‍යලත්වේ නැති සංවරය, පුජ්‍යලත්වේ නැති නිහඬියාව, අන්න ඒක අල්ලගන්න තමයි ගොඩක් දෙනෙකුට බැරි. දැන් ඔය ඩෝන්ට් ඩිස්ටර්බ් කියලා හිටියට පුජ්‍යලයනේ ඉන්නේ. ඒක වැරදි. සංවර වෙනව, හොඳ වෙනව, යහපත් වෙනව කවුද? පුජ්‍යලයා. ඔය යහපත් කියලා කියන්නේ තමන් යහපත් කියලා හිතාගත්තාම ඒක යහපත්. තේරෙනවද? තුන් වෙලෙ එක වෙලක් කෑම යහපත් කියලා හිතාගෙන හිටියාම ඒක යහපත්. උඹල කඩවත් තන්නේ මම කියලා හිතාගෙන හිටියාම ඒක එයාගේ යහපත්කම. මං නම් ඇත්තටම වැඩියේ මස් මාළු වලට පස්සේ දුවන් නැති අයට මං ගරු කරන එක ගොඩක් වටිනා හොඳ දෙයක් ඒක. ඒක කවුරු කවුරුත් කනවා. නමුත් ඒ වුණාට මේ සතුන්ගේ මලකුණු අපිට අයිති දෙයක් නෙමෙයි. අපිට ඉතින් ශරීර සෞඛ්‍ය නිසා හරි මොනවා හරි නිසා ලැබෙන දෙයක් වළඳන වෙන්න පුළුවන්. නමුත් මං පොදුවේ ඒක තේරුම් කරගන්නවා. සියලු ප්‍රාණීන්ටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. කිසිම සතෙක් අපිට කන්න හදලා නැහැ. අපි කනකොට ණයයි. ඒ නිසා ඒ සතාට වැඳලා කන්න කියලා තමයි මම කියන්නේ. දැන් කුකුලා මේතර ගෙනාම කුකුලට වඳින්න ඕන. වැඳලා කුකුලෝ උඹ මේ පුණ්‍ය කර්මෙන් මතු මනුස්ස ආත්මයක් ලැබේවා කියලා කන්න ඕන. මන්නම් කන්නේ මත් වර්ග කන්නේ මම. ඔයගොල්ලෝ ඒක ඇවතේ කුකුලට වැඳලා දන නවල වැඳලා කන්න ඕන. එතකොට කුකුලට පින් සිද්ධවත් වෙනවනේ නේ. එහෙම දේනවා. එහෙම හිතන්න ඕන. මාළුවෙක් කෑවත් එහෙම හිතන්න ඕන. ආයි මාළුවෙක් එන්නවා. ආයි උඹ මාළුවෙක් වුණොත් ආයි උඹව කන්න වෙනවා. ඒ නිසා මිනිස්සෙක් වෙන්න කියලාද කියන්නේ? මාළුව ගියයි උඹලා ඒ රටේ මිනිස්සෙක් වෙනවට වැඩිය හොඳයි මාළුවෙක්ම වෙලා ඉන්නේ කියලා. මිනිස්සුන්ට මදිනේ හැමදාම මදිනේ. ඈත යුගයේ මිනිස්සුන්ට මොනවද තිබ්බේ? ලයිට් තිබුණේ නැහැ, ගෙදරට ටැප් වගේ වතුර තිබුණේ නැහැ. වතුර ගේන්න ගොඩ දුර ගියා, වතුර නාන ගංගා විල් හොයාගෙන ගියා. ගාන්න සබන් තිබුණේ නැහැ, ෂැම්පු තිබුණේ නැහැ, කොණ්ඩේ කපා ගන්න සැලොන් තිබුණේ නැහැ. තවම්ම තියෙන මොනෝ හරි දෙයකින් ගල් ගෙඩියකින් හරි කොණ්ඩේ කපා ගත්තා. මදුරෝකෑව රෙදි තිබුණේ නැහැ, හම් පොරෝගෙන හිටියා. දැන් ඉතින් ඔය ඔක්කොම තියෙනවා, ඒත් දුප්පත් කියලා හිතනවනේ. ටෙලිෆෝන් තිබුණේ නැහැ, දැන් අතේ ගෙනියන ෆෝන් හැමෝටම තියෙනවා. හිත හැදිච්ච නැති එකේ ප්‍රශ්නේනේ. නැත්තම් දුප්පත්ද ඔබ? ඔබ දුප්පත් කියලා හිතනවද? නෑ. පෙනුතුනේ මේ ලෝකේ හිතන්න එක එක්තරා ක්‍රමවේදයක් තියෙනවා. මේ ලෝකේ ඉන්නේ 100ට යම් ප්‍රතිශතයකට විතරයි නිවසක් හිමි. තවංගෙම කියලා නිවසක් හිමි ලෝක ජනගහනයෙන් 100ට යම් සුළු ප්‍රතිශතයක් විතරයි. 100ට මම හිතන්නේ 60 70 80ක් වගේ ප්‍රමාණයකට තමයි Tamanටම කියලා නිවසක් හිමි. නැත්තම් නිතරම නෑ. කුලි මේ පොඩි පොඩි තැන්වල ඉන්නේ. දැන් තවන්ට කියලා මේ ලෝකේ වාහනයක් කිමි ඒ යම් ප්‍රතිශතයකට විතරයි. හැමෝටම නෑ. සතුට වෙන්න, සතුට වෙන්න, තියෙන දේවල් ගැන හැමතිස්සෙම සතුට වෙන්න. තේරුණා නේද? පැයක් සතුට වෙලා තප්පර පහක් විතර නැති දේවල් ගැන දුක් වුණාට කමන්නේ නෑ. ඔව්, බයක්ම සතුට වෙලා තප්පර පහක් විතර නැති දේවල් ගැන දුක් වෙන්න කමන්නේ. මට අරක නැහැනේ, මේක නැහැනේ කියලා දුක් වෙන්න තප්පර පහක්. පැයක් සතුට වෙන්න. මොනවද? මට හොඳ ඉඳුරන් තියෙනවා. කන් ඇහෙනවා, ඇස් පේනවා කියලා සතුට වෙන්න. මම ජීවත් වෙනවා කියලා සතුට වෙන්න. මට තුන්වන් සරණින් ආහාර පාන ටික තියෙනවා කියලා සතුට වෙන්න. මට සම්බුද්ධ ශාසනයක් මුණ ගැහිලා තියෙනවා කියලා සතුට වෙන්න. ඒ සම්බුද්ධ ශාසනයේ සම්මා දිට්ඨික වෙන ධර්මයක් මට තියෙනවා කියලා සතුට වෙන්න. ගුණයක් හැටියට ධර්මයේ තමා තුළ වැඩෙන්නේ නැත්නම් ධර්මයේ දකින්න බෑ පින්තුනේ. පැහැදිලිද කතාව? ඇත්තද නැත්තද? ගුණයක් හැටියට ධර්මයේ වැඩෙන්නේ නැත්නම් එයාට ධර්මයේ දකින්න බෑ. දැනුමක් හැටියට ධර්මයේ වැඩුණොත් ධර්මයේ දකින්න බෑ. දැන් දැනුමක් හැටියට ධර්මයේ වැඩිච්ච අයනේ ඔය රජවරු එහෙම හිටියි. දැනුමක් හැටියට හිටිය රජු ඒකුල්ලන්ට ධර්මයේ දකින්න බැරි වුණා. ධර්මයේ දැක්කේ ගුණයක් හැටියට ධර්මයේ වඩා ගත්තා. පිරිතුරි මාත්මහන වුණා නම් විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා හිමින් සැරේ මේකෙන් පැනලා යන්න කියලා ධර්මයේ දකින්න බෑ. ඈ චීවරේ පාරුවක් කරගෙන චීවරයෙන් වැඩ අරගෙන චීවරයෙන් කාලා බීලා චීවරයේ ශිෂ්‍යත්වයෙන් ඉගෙනගෙන චීවරයට පයින් ගහලා මිනිස්සු යනවා ජොබ් කරන්න. උන්ට හරියන්නේ නැහැ. වරදිනවා, ගියපු ගියපු තැන හරියන්නේ නැහැ, වරදිනවා. එළගෙන සමහර අය එනවා ඒක රස්සාවක් හොයාගන්න. පරමාර්ථයේ තියෙන්නේ බන්දල් දෙවුණු කරගන්න. දායකයේ ආශ්‍රය කරන්නේ බන්දල්ට උදව් ගන්න. හාමුදුරුවරු හරි බයයි මේ දායකයත් එක්ක වෙන. දැන් අපි හරි ගිහිල්ලා වෙන පන්සලක දායකයෙක් එක්ක හරි කතා කරොත් ඒ හාමුදුරුවෝ මාර බයයි. මොකද හේතුව? මේ දායකයා මේ හාමුදුරුවෝ අල්ලගනී. ඔය ඇත්තන්ට මාර වැලියෝ එකක් තියෙනවා මොකද හිටියේ තමයි හොඳට මතක තියාගන්න. ඒ හාමුදුරුවෝ කැමති නැහැ මේ දායකයා එහා පන්සලට යනවට. මට විතරයි තියෙන්නේ ඔය ඕන පන්සලකට යන්න ඕන හාමුදුරුවෝ කෙනෙකුට උදව් කරන්න. ඔක්කොම අපේ හාමුදුරුවෝ ඔක්කොම එකම ශාසනයේ ශ්‍රාවකයෝ කියන අදහස් තියෙන්නේ මට විතරයි. අනිත් අයට තියෙනවා නම් හොඳයි. මම දැකලා තියෙන්නේ මට හිතන විදිහට ඒක මට විතර නෑ අනිත් අයට කියලා. තේරුණාද? ඒ නිසා මේ මාර වැලියු එකක් තියෙන්නේ. මොකද මේ ළඟදි ළඟදි පාව මට ඔය වගේ අත්දැකීම් ලැබුණා ඒකයි. ඒ නිසා මම මේ කිසි ගමක කෙනෙක්ගෙන් දායකයෙක් කියලා මම අල්ලගන්නේ නෑ. කිසි කෙනෙක් අල්ලගන්නේ නෑ. මට නිත්‍ය සමාජික දායකයෝ නෑ. බර කියන්න බැරි වෙච්ච දවසක කන්නත් නෑ. තේරුණානේ? ඒක තමයි ස්වභාවය. මට එක හාමුදුරු කෙනෙක් නම් කිව්වා ඔය බණ කියනවයි කියන එකත් ආයුෂ්මතුනේ හැමදාම කියන්න බෑ. මේ ආයුෂ්මතු කේන්දරයකත් බලන්න ඉගෙන ගන්න කියලා කිව්වා. මොකද මොකද බණ අහන්න කවුරුත් එන්නේ නැති කාලෙකදී පටන් ගන්න කිව්වා. පොඩක් අයියාගේ බලන්න ඕනේ මොකද ජීවත් වෙන්න හරි නේද මොකක් හරි ක්‍රමයක් නැති. ඔය දෙය තියෙන්නේ බණ කියන්න බැරි වෙච්ච දවසක නේද? බණ කියන්න බැරි නම් මේ බණ කියන්න බැරි වෙන්නේ මේ මිනිස්සුන්ට මොලේ නැති නිසා. සරු පොලොවක් නැත්තම් ගොවියෙකුට හිතනවද වී යට හින්න? සරු පොලොවක් තිබුණොත් තමයි ගොයියට හිතෙන්නේ මේ මේ මේක වී වී ටිකක් වපුරන්න ඕන, මේක උඳු ටිකක් වපුරන්න ඕන, මේක තල ටිකක් වපුරන්න ඕන, ඈ මේක කුරහන් ටිකක් වපුරන්න ඕන, මේ පොලොවේ වැපුරුවොත් සරුවට හැදෙනවා කියලා අදහසක් පහළ වෙනවා. මුළු පොලොවක් දැක්කොත් හිතෙන්නේ ඔය පුරලා වැඩන්නේ වැපුරුවොත් වපුරන මේ මේ බුසලවත් ආයි ගන්න බෑ කියලා ගොවියෙක් දකිනවා. ඉතින් ඥානවන්ත ගොවියෙක් නම් ඒකේ වපුරන්නේ නැහැ. මොකද වපුරලා වැඩක් නැහැ. වපුරන බුසලවත් ගන්න බෑ. ඒ නිසා සරු පොලොවක් වෙන්න ඕන. මිනිස්සුන්ට මොනවද වෙලා තියෙන්නේ? මේ මව්පියොත් මේ දැන් හැදෙන මව්පියෝ සමාජයත් රටත් ඔක්කොම දුවවන්නේ යකඩ ගෑලි පස්සේ, කොන්ක්‍රීට් පස්සේ, අර පණ නැති සල්ලි කොළ පස්සේ දුවපාන් 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 අයිට වඩා හොඳ වාහනයක් ගනින්, අයිට වඩා හොඳ ලොකු ගෙයක් ගනින්, අයිට වඩා මේක කියලා ඒක පස්සේ දුවපන් දුවපන් කියලා එළවනවා. හරිද? මේ දෙමව්පියෝ රටයි සමාජය හරිද? හාමුදුරුවරු හාමුදුරුවන්ගේම පන්සල දළදා මාලිගාව වගේ කරගන්නයි ට්‍රයි එක. පැහැදිලිද? පන්සලේ දියුණුව ගොඩක් වෙලාට දායක මහතුරුක එක්කන් යනවා. මේ හාමුදුරුවෝ තමයි මේ පන්සල දියුණු කරේ. මම මොකද්ද කරේ? වලාකුළු බැම්ම ගැව්වා, චෛත්‍යයක් හැදුවා, පටේට රම්මට දැම්මා. මේ හාමුදුරුවෝ තමයි ආවට පස්සේ දායකයෝ අල්ලගෙන කරේ. මිනිස්සුන්ටත් ඕනේ ඒක. පන්සලේ දියුණුව කියලා කියන්නේ ඒක. අනේ ඒක නෙමෙයි පින්නතුනි පන්සලේ දියුණුව. අපේ හාමුදුරුවෝ මාර්ගඵලයක් දැක්කා. අපි ආදුරු සද්ධර්ම අවබෝධය දැක්කා. ඈ උන්වහන්සේ නිවීමටපත් උනා. මේ ලෝකෙ කිසි කෙනෙක් කැමති නැහැ තව කෙනෙකුට මාර්ගඵලයක් විශේෂයෙන් දෙන්න කැමති නැහැ. තව කෙනෙක් නිවීමෙන් ඉන්නේ කියලා කිව්වොත් ඒක බොරු කරන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි කල්පනා කරන්නේ. තේරෙන්නේ? හරි නරකයි මේ සමාජය. දැන් ඕක රහත් වෙලා වගේ ඉන්න ඕකගේ රහත්කම නැති කරන්න ඕන. තේරෙන්නේ? හොඳ ඇති කරන්නේ ලංකාවේ ඉඳන් රහත්කම නැති කරන්න තියෙන හොඳම දේ තමයි ඉතින් ගෑනු පරණයක් අල්ලන එකම තමයි. රහතන් වහන්සේලාගේ කාලේ එක එක ප්‍රශ්න තිබිච්ච මේ හැනුත් එක ප්‍රශ්න තිබිච්ච රහතන් වහන්සේලා හිටියේ ඒත් රහත්කම නැති වුණේ නෑ. දැන් රහතන් වහන්සේ කෙනෙක් අර සැතපීලා ඉද්දී උන්වහන්සේ සමග සන්දර්භයේදීලා යම් කාන්තාවක් ගියා. ඉතින් උන්වහන්සේ රහත් ඵලය නැති වුණාද? නෑ, එහෙම දෙයක් වෙන්නේ නෑ. රහත් ඵලය කියන එක එහෙම කැඩෙන එක නෙමෙයි. සෝහන් වෙච්ච අයට ළමයි හිටියා ව්‍යාපාර කළා. ඒ සෝහන් කැඩුණා. එහෙම කැඩෙන්නේ නෑ. මාර ඉරිසියාවක් තියෙන ලංකාවේ තව මිනිස්සේ සැපෙන් ඉන්නවට පුදුම ඉරිසියා. හැබැයි හැමෝමත් සැප විඳින්නත් කැමතියි. හැබැයි තව කෙනෙක් සැප විඳිනවයි කියතොත් ගෞරවය ලැබනවයි කියතොත් පුදුම ඉරිසියාවක් තියෙන ඒ කෙරෙහි. තව කෙනෙක් සැප විඳිනවට අකමැතියි. කවුරුත් සැපෙන් ඉන්න ඕන සතුටෙන් ඉන්න ඕන. මොකද හේතුව හරිම මිල අධිකයි මේ හිතේ සතුට කියන එක මිනිස්සුන්ට. හිතේ සහනශීලී බව කියන එක හරිම වැලියුබල් වඩා මිල අධිකයි. භෞතික දේවල් වලින් සතුට වෙන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. භෞතික දේවල් වලින් සතුට වෙන්න බෑ. තේරුණා නේද? පිරිමේකට මේ ලෝකයේ ඉන්න ඔක්කොම ගෑනු ටික හම්බ වුණා සතුට වෙන්න බෑ. ඒක තේරෙන්න මේ රටේ මිනිස්සු හැමෝටම අර වෙන ආගම් වල වගේම පහ පහවත් බැඳලා දෙන්න ඕන. ඔන්නේ කියන්නේ පාපාවත් එකකට බැඳලා දුන්න නම් ඕක ඉක්මනින්ම තේරිලා ඕක නිවන් දකින්නවා. ඇයි අර පාම එකතු වෙලා එක සැරේ ඔළුව කනකොට පහම එක සැරේම අල ලුණු මිරිස් ගේන්න කියලා කියනකොට උට නිවන් දකින්න හිතෙන්නේ නැද්ද? අර පහම දාලා කැලේ පයින්නෝ නිවන් දකින්න. දැන් ඕක වහලා අඩු කරලා එහෙමේ තියෙනකොටනේ ඌ හරි වැලියු වෙන්නේ. තේනනේ. දැන් මට මෙතන හිතුනේ මෙතන ඉස්සරහා ගහන්න ඕන බුදු පිළිමේ ළඟ ඡායාරූප ගැනීම තහනම් කියලා. මිනිස්සු හොරෙන් මේකේ ෆොටෝ ගහ යනවා. ඒවා පුදුම මාකටින් වැඩ සිස්ටම් ඒවා. ඒක වැලියු වෙනවා. ඉන්දියාවේ ආනන්ද බෝධිය තිබුණා රංගටක් ගහලා තිබුණේ නැහැ. කිසි කෙනෙක් ඔළුව ගහන්නෙත් නැහැ, වඳින්නෙත් නැහැ, අල්ලන්න යන්නෙත් නැහැ. ඔය යනවා. ඇයි වැටක් ගහලා නැහැනේ? වැටක් ගහලා ගාඩ් එකට ගෙන දාලා අමාරුවෙන් යන්න ගාඩ් කාරයට කීයක් හරි දීලා අවසරයක් අරගෙන යන්න තිබ්බනම් ගිහිල්ලා වැඳලා කියනෝ මං ආනන්ද බෝධිය වැඳලා. දැන් ජයශ්‍රී මහ බෝධියත් උඩ බල බලා ඉතින් හූල්ලලේනෝ ඒක ඇතුළට යන්න නැත්තම් මාර ලොකු දෙයක්. ඇයි වැටක් ගහලා වටිනාකමක් දීලා තහනම් කියලා දැම්මා. මිනිස් මොලේ හැටි මිනිස් ඥානේ හැටි මිනිසා තුළ පවත්නා වූ පුදුන් ස්වභාවයේ ලක්ෂණ මේ ලෝකේ කිසි දෙයක අගයක් නැත්තේත් නැහැ ඇත්තේත් නැහැ. මේක නොවටිනා දෙයක් කියලා කියන්නත් බෑ, වටිනා දෙයක් කියලා කියන්නත් බෑ. ඕනම වෙලාවක මිනිස්සෙකුට ඒකට වටිනාකමක් හදන්න පුළුවන්. ඒකම නොවටිනාකමක් හදන්නත් පුළුවන්. බැරිද? පුළුවන්. විවිධ හේතුන් මත වටිනාකම් හදනවා, විවිධ හේතුන් මත නොවටිනාකම් හදනවා. ඔබ කෙරෙහිත් එහෙමයි. ඔබ ඇති කරගෙන තියෙන දෘෂ්ටිත් එහෙමයි. ඔබ විවිධ හේතු මත වටිනාකම් හදලා විවිධ හේතු මත නොවටිනාකම් හදන ස්වභාවයක් තියෙන්නේ. ඔබ තේරුම් කරගන්න ඊට වඩා ඉහළින් දකින්න. සමාජයේ තියෙන සියලුම පදනම් වල තියෙන හිස් ස්වභාවයක්. මට මේ රටේ ඉන සියලු රහතුන්ට වඩා ඉහළින් දකින්න පුළුවන්. මේ රටේ ඉන සියලු බෝධිසත්වරුන්ට වඩා ඉහළින් මට දකින්න පුළුවන්. මාත අතාරින්න හොඳ නැහැ. උන්ට වඩා උඩින් ඉන්න ඕන. නේද? ඔකට කියන්නේ සුපර් ඊගෝ. ආ ඊගෝ එක නේ නෝ. මට පුළුවන් ද සෙකන්ඩ් වෙන්න නැද්ද? මාත් කියනවා. තේරුණා නේද? මේ ලෝකේ ඉන්න සියලු බෝධිසත්වයන්ට වඩා මම තමයි ඉහළම බෝධිසත්වයා. මේ ලංකාවේ ඉන්න සියලුම රහතන් වහන්සේලාට ගොඩක් රහතන් වහන්සේලා ඇත්තෙම මගේ බණ අහලා තමයි රහත් වෙලා තියෙන්නේ. කියන්නේ නැහැ, කියන්න ඕනත් නැහැ. ගොඩාක් ඉන්නවා මගේ දේශනා අහලා ඊට පස්සේ ඒ දේශනාවම ටික දවසකින් ඒ වචනය තවත් මොඩ් කරලා අහන්න පුළුවන්. ඉතින් මේ රහතන් වහන්සේලාගේ හරි බෝධිසත්වරුන්ට වඩා ඉහළ හෝ පහළ ගිහිල්ල වැඩක් වෙන්නේ නැහැ. වැඩක් නැහැ. මං ගැන මං කොහොමද ඇත්තට හඳුන්වලා දීලා තියෙන්නේ? බෝධිසත්වරයෙක් කියලාද? නෑ. රහතන් වහන්සේ කෙනෙක් කියලාද? නෑ. මාර්ගඵලලාභී කෙනෙක් කියලාද? නෑ. පුතඥයෙක් කියලාද? ඒත් නෑ. කවුරු කියලාද? සතෙක් පුජ්‍යලයෙක් කෙනෙක් කියලා හඳුන්වා දීමක් කරලා නෑ. අන්නේ නිසා මේ ලෝකේ ඉන සියලුම බෝධිසත්වරුන්ට වඩා සියලුම රහතන් වහන්සේලාට වඩා සියලුම මාර්ගඵලලාභීන්ට වඩා සියලුම පුතඥයන්ට වඩා ඒ සියලු දෙනාගෙන් වැඳුම් පිදුම් ගරු සත්කාර ලැබිය යුතු ඉහළම තත්වයේ සිටිනවා. හැබැයි මම නොවේ. මොකද අර්ථපදය ඉන්නවා හැබැයි මම නොවේ. මොකද ඒකේ අර්ථය? ඒ සියල්ලට වඩා ඉහළින් ඉන්නවා මම නොවේ. ඒතකොට මගේ නිකන් මොකක් හරි උද්දච්චකමක් හරි උඩුමුකමක් හරි මොකක් හරි පේනවද? පේන විදියක් නැහැ. මම නෙවෙයි කිව්වනේ. ඒක දාර්ශනික වචනයක්. ඒක තේරුණා නේද? ඒක තේරුම් ගන්න එතෙන්ට එන්නේ. ආන්න එතන ඉන්නේ. ආන්න එතන ඉන්නේ. අරේ රහත් තුනත් නැතත් වැඩක් නැහැ. තමන් නිවිලද නැද්ද? තමන් නිවිලද නැද්ද? තමන් නිවිලද නැද්ද? තමන් නිවිලද නැද්ද කියලා බලන්න. කාලයකදී කියනවා ඔන්න ආනන්ද හාමුදුරුවන්ගෙන් මම ධර්ම අවබෝධය කරගත්ත කියලා. ආයි කාලයකදී කියනවා මට ඒ අවබෝධය ආනන්ද හාමුදුරුවන්ගෙන් නෙමෙයි කරගත්තේ කියලා. මට ඒක අවබෝධ වගේ වුණාට ඒක අවබෝධ නෙමෙයි කියන. ඉතින් එක එක වෙලාවල් වලට එක එක දේවල් එක එක කෙනාට පහළ වෙන්නත් පුළුවන්. හිතෙන්න පුළුවන්. එයාට යම් කීර්තියක් ප්‍රසිද්ධියක් නම්බුවන් නාමයක් ගන්න ඕන හිතෙනකොට විරිස් මැද කියනවා මට මේක අවබෝධ තියෙනවා කියලා. ආයෙත් හිතෙනකොට කියනවා මට ඒක අවබෝධ නෑ කියලා. ඒලා ඒ කීර්ති ප්‍රශංසා මුල් කරගෙන කියන කතා. අරේ ධර්මයේ දැක්ක නිසා මටත් නොදැක්කයි කියලා ඉන්න බෑ. ඒ නිසා මාක් කියන්න ඕන ධර්මයේ දැක්කා කියලා කියන්න ඕන කියලා කියන අය ඉන්න. ඒ වගේ ප්‍රෝඩා වැඩ වංචනික වැඩ කරන්න එපා. ලෝභය කියන්නේ ලාමක ධර්මයක්. ද්වේෂය කියන්නේ ලාමක ධර්මයක්. මාන්නය කියන්නේ ලාමක ධර්මයක්, පහත් ධර්මයක්. උද්දච්චකම කියන්නේ ලාමක ධර්මයක්. බොරුව කියන්නේ ලාමක ධර්මයක්. වංචාව කියන්නේ ලාමක ධර්මයක්. ලාමක ධර්ම තමා තුළ පවතින ඉඩ දෙන්න එපා. ඇත්තන්න මොනවා හරි දෙයක් තියෙනවා නම් අහන්න බොහොම කරුණාවෙන් දයාවෙන් අහලා අප්‍රමාදී වෙන්න. මේක හැමදාම හහහා කාලය ගත කරන්න ඕනේ අපි අහන්න කියලා කියන්නේ ඉක්මන් වෙන්න. වහාම ඔබට පැහැදිලි කරගන්න තැනක් තියෙනවා නම් අහන්න, අහලා නිවැරදි කරගන්න ඕන. මට දේශනාවක් අවශ්‍ය නැහැ. මගේ දේශනාව ඉවරයි. මගේ ඇහිල්ලත් ඉවරයි, මගේ කියවිල්ලත් ඉවරයි. හැමදෙස්සෙම මේ නිහඬ බව මතු කරන්න හඬ නගනවා. මේ වචන ඔක්කොම බොරු, ඇති වැඩක් නැහැ. මේ වචන කෙරෙහි සමහර අය මං කෙරෙහි ඉදිරිවාදිකම් ඇති කරගන්නවා, සමහර අය එකගතා ඇති කරගන්නවා, සමහර අය ධර්මයේ උපදවා ගන්නවා, විවිධ දේවල් කරනවා මේ වචන ටික අහලා. ඒ ඕනේ ඕන කෙනෙකුට ඕන එකක් කරගන්න කියලා මං කියනවා මේ වචන ඔක්කොම බොරු, වැඩක් නැහැ. වචනකින් ඇත්ත කියන්න බෑ. වචනේ 10 දිනකට 10 නිර්වචනයක් ඇති වෙනවා. ඒ නිසා මගේ දේශනාව අවසන්. මගේ දේශනාව අවසන්. ඒ වගේම මගේ ශ්‍රවණයත් අවසන්. මොනවද දැනගන්න තියෙන කාරණා තියෙනවද කියන්න. ඔබේ ප්‍රශ්න ඉක්මනින්ම ඔබ විසඳ ගන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබතුල විසඳ ගන්න බලලා. ඔබේ ප්‍රශ්නේ අයිතිකාරයා ඔබමයි. නිවන් දකින්නවද, ඔය මට්ටමේ ඉන්නවද, තව ඉස්සරහට යනවද, යන්න බැරි කමක් තියෙනවද? තමා තුළ ඇති වෙච්ච බාධාවත් සමග තමන් එකඟද, එහෙම නැත්නම් විරුද්ධද? තේරෙන්නේ නැහැ. හිඟන්නගේ තුවාලේ වගේ වුණොත් අපිට නිවන් දක්වන්න බෑ. දැන් හිඟන්නගේ තුවාලේ සනീപ කරලා දෙන්න පුළුවන්. මිනිහගේ පිස්සු කතා කරන්න බෑ. මේක නිසා තමයි මං ජීවත් වෙන්නේ. මේක සනീപ කරන්න එපා කියනවා. ඉතින් ඒ නිසා ඔබේ තියෙන අඩුව ඔබම තීරණය කළොත් මේක තියෙන්න ඕන මල් ළඟ කියලා. මමත්වේ ටිකක් තියෙන්න ඕන ජීවත් වෙන්න කියලා හිතුවොත් එහෙම තිහිගන්නගේ තුවාලේ වගේ තමයි. ඒක කරන්න බෑ. දැන් ඉරිච්ච සිවුරු ඇඳගෙන ඉන්න හාමුදුරු කෙනෙක් හිටියේ. මං හව සායනාසර මං අලුත් සිවුරක් ගෙනල්ලා දෙන්නද? නෑ නෑ, එපා එපා. මං හව ඇයි සිවුරු ඕන තරම් තියෙනවා. මං හිතේ ඉරිච්ච කැඳගෙනනේ. ඉරිච්ච ගඳන් ඉන්නේ. ඉතින් මෙහෙම දැක්කහම තමයි දායකයෝ සලගන්නේ කිව්වා. මාර මේ බලන්න හිඟන්නගේ තුවාලේ වගේම හාමුදුරුවෝත් අල්ලන ඇල්ලිලි. ඈ හිමින් ඇවිදීම, බිම බලාගෙන ඉඳීම, කනට ඇහෙන්නේ නැතුව කතා කිරීම, පොඩි පුටුවක වාඩි වීම, නිහතමානී වගේ පෙන්වීම, මැටි කුටියක සිටීම, වගේ දේවල් උපාය මාර්ග භාවිතා කරනවා. හාමුදුරුවෝ සමහර වෙලාවට මඩත් හිතනනේ මෙතන පොඩි බෙසිබින්දි බංගුවක් තියලා මේ පොඩි මේ එකක් දාලා ඔක්කොම ටික මේ පාලනය කරන කවුරු හරි ඇසිස්ටන්ට් කෙනෙක් දාලා මැනේජර් කෙනෙක් දාලා මන්දාලිය අල්ලන්නේ කටරඬුවෙන් අල්ලන්නේ මේ ගොන්ත පැටවුන්ට ඉතින් හොඳයි තේරෙන්නේ සත්‍ය අවබෝධ කරගෙන සල්ලි ගොඩක් උඩ නිදාගෙන ඉන්නේ ඒත් ඇලෙන්නේ නැගේ ජීවිතය අවබෝධ කරගන්න ඔව කොල කෑලි ඕවට වටිනාකම් දුන්නාම තමයි ඒවා අකප දේවල් කැප දේවල් හැටියට දීලා දෘෂ්ටිගත වෙන්නේ චෙක් එකක් තරන් ගියත් එකයි සීසන් එක අරන් ගියත් එකයි රුපියල් 10ක් අරන් ගියත් එකයි ඒකේ ඔළුවේ තියෙන උපාදාන ශක්තිය අනිත් එක එතනින් නෙමෙයි ඔබ අතහරින්න ඕන ලියන්න බැරි සංසාර දැඩි බැඳීම් අත්හරින්න ඕනේ මකුළු දැල් කඩන්න ඕනේ නැහැ සමහර බැඳීම් තියෙනවා වෙනතුනේ ඒ මකුළු දැල් වගේ ශක්තිමත් නැහැ සමහර බැඳීම් තියෙනවා වෙනතුනේ මහර අමාරුයි කඩලා දාන්න ඔයගොල්ලෝ ළඟ තියෙනව නේද දැන් බැඳීම් කඩනවා කියන්නේ තරහ වෙනවා කියන එක නෙමෙයි අන්න ඒක මතක තියාගන්න බැඳීමක් කඩනවා කියන්නේ වෛර කරන එකවත් තරහ කරන එකවත් මට ඒක පෙන්වන්න බෑ කියන එකවත් පිළිකුල් කියන එකවත් නෙමෙයි විනතුනේ බැඳීමක් කඩනවා කියන්නේ බැඳීමක් කැඩුවට පස්සේ මම හිතනවා මේ බැඳීම ඊට වඩා හොඳයි කියලා හරි බැඳීමකින් හිටේ එකමුතුතාවයට වඩා හොඳයි බැඳීමක් නැතුව එකමුතුතාවය දැන් උදාහරණයක් වශයෙන් නෝනායි මහත්තයයි කියලා කියමුකෝ අවිද්‍යාවෙන් බැඳිලා ඉන්න දෙන්නෙකුට වැඩිය හොඳයි දෙන්නම අවබෝධයෙන් නොබැඳී ඉන්න දෙන්න. ඒ දෙන්න සාමකාමී, ඒ දෙන්න අවබෝධාත්මකයි, ඒ දෙන්න වෛර කරන්නේ, ආදරයට සාපේක්ෂිත වෛරය මුදවා හරින්නේ. ඒ නිසා ඒ දෙන්න ආදරණීයව ජීවත් වෙනවා. අර බැඳිලා ඉන්නේ උන් දෙන්නට වඩා. බැඳිලා ඉන්නේ උන් මොකද කරන්නේ? හැමතිස්සෙම සැක හිතෙනවා. කොහෙද ගියේ කියලා නෝ මොකක් කරි කතා කරොත් එම මරා ගන්න හදනවා මේ කරන හැමදෙසිම රණ්ඩු බැඳි වැඩි තැන්වල ඉතින් මේ අවබෝධයෙන් ඉන්න ජීවිතවල එහෙම නැහැ එයා ඒක බොහොම සොඳුරුව ඒක දකින්නවා ජීවිතේ අවබෝධයෙන් දකින්න මොකද අතහරින්න බැරි එකක් නෙවෙයි මං අතහරින්න බැරි දෙයක්ුත් නෙමෙයි ළඟ තියාගෙන ඉන්නේ කියලා එයා දකින්නවා මම අතහරින්න බැරි අමාරු දෙයක් නෙමෙයි මේ ස්වභාවය සියල්ල අතහැරීමෙන් අතහැරිලා තියෙන්නේ මේ ස්වභාවය අපි විඥාන මායාවෙන් විතරක් අල්ලගෙන ඉඳලා තියෙන්නේ කියලා දකින්නවා හැමතිස්සෙම මේ හැම දෙයක්ම අපිට අතහැරිලා තියෙන්නේ දැන් මේ මහ පොළොව කාටවත් මේ මගේ කරගන්න පුළුවන්ද ඔබට ඔබේ ඉඩම මගේ කරගන්න පුළුවන්ද බෑ සෝබාදහමෙන් ඔබට කිසි දෙයක් අයිති කරගන්න බෑ පුජ්‍යලයෙන් පුජ්‍යලයට විතරයි ওই අයිතිය සංකල්පේ තියෙන්නේ ඔබට තියෙන ප්‍රාදේශීය සභාවේ අයිතිය විතරයි තියෙන්නේ. ternaryද ඉඩම් මේ වශයෙන් ගත්තොත්. එතකොට මේ ශරීර වශයෙන් ගත්තත් ඒත් එහෙමයි. මේ ශරීරේ මගේ කියලා මුලින්ම අල්ල ගන්නවා. පුළුවන් ද අල්ල ගන්න? බෑනේ මේක ස්වභාව ධර්මී කොටස්නේ. මේ ශරීරය කියන්නේ මහා ස්වභාව ධර්මයක්. මේකේ තියෙන ජල කොටස්. 70ක් 80ක්ම තියෙන මොකද්ද මිරිකලා ගත්තොත් එහෙම තුවායක් වගේ මිරිකන්නකෝ මේක අල්ලලා මෙන්න මෙච්චර විතර පොඩ්ඩයි ඉතුරු වෙන්නේ. වතුර ජල කොටස් ටික ඉවරයි. මම ඒක මේ දර්ශනයකින් දැක්කා පොන්චි බයික් එකක යන මිනිස්සෙක් ඒක මෙහෙම ඉස්සර කරලා යනවා එකපාරට පිටිපස්සෙන් එන ලොකු දෙවන්ට කන්ටේනර්ස් ගෙනියන අර ලොකු රෝද ගණනාවක් තියෙන ලොරියක හැපෙනවා හැපිලා එයා වැටෙන්නේ රෝදෙටමයි වැටෙන්නේ එතකොට රෝද 6-7කටම අහු වෙනවා දිගටම එයා අහු වෙච්ච මිනිස්සයා කෝ කියලා බලන්න යනවා මිනිස්සෙක් නෑ තේරෙන්නේ මිනිස්සෙක් නෑ අර හූනෙක් වාහනේට අහු වුණා වගේ තමයි මිනිස්සෙක් නෑ මේ පොළොවෙන් නම් මෙහෙ පොඩි ලෑල්ලක් වගේ තියෙනවා මේ අනිත් මනුස්සයෙක් ඇවිල්ලා සවලක් ගෙනල්ලා එකතු කරලා එකතු කරලා එකතු කරලා බෑග් එකක දාගෙන ගෙනියනවා. ජීවිතය එකාගේද? ඔව්, ඒ මනුස්සයාගේ ශරීරෙත් අපේ වගේමයි, අපේ ශරීර වගේමයි මනුස්සයාටත් ඉතින් මේකත් එහෙමයි. ඉතින් ඒ වුණාට මේක දැන් බලන්න, නිකන් දාගෙන සංස්කෘතියක් දාගෙන, ආගමක් දාගෙන, සම්ප්‍රදායක් දාගෙන, දෘෂ්ටි කෝණ දාගෙන මට මේ එකක්වත් නැහැ. මම එක එක අයට එක එක විදිහට පේනවා. ඒක මහා පුදුම දෙයක් වෙලා තියෙන්නේ. තේරුණා නේද? අපිට ඕනම වෙලාවක ඕනම ඇක්ෂන් එකක් ගන්න පුළුවන්. බැරි කමන්නේ. අලි එලවන්නේ එක විදියක්, හරක් එලවන්නේ තව විදියකට, බල්ලෝ එලවන්නේ තව විදියකට. ඔගොල්ලෝ හැම එක්කෙනාම එලවන්නේ එකම විදියටද? නෑ, අපිත් එහෙමයි. අලි වගේ මිනිස්සු ඉන්නෝ, හරක් වගේ මිනිස්සු ඉන්නෝ, බල්ලෝ වගේ මිනිස්සු ඉන්නෝ, සිංහයෝ වගේ මිනිස්සු ඉන්නෝ, කොටි වගේ මිනිස්සු ඉන්නෝ. ඉතින් ඒ මිනිස්සු එලවන්න ඕනේ ඒ විදියටනේ. ඒ නිසා එක චරිතයක් නැති නිසා එකම ස්වභාවයක් නැහැ. එන මනුස්සයගේ ස්වභාවයට අනුව තමයි කටයුතු කරන්න ඕන. කොහොම හරි වෙන්න ඕන. පුරුෂ ධම්ම සාරති, පුරුෂයා දමණය වෙන්න ඕන. ටිකක් සැරගල්ල නම් දමණය කරන්න පුළුවන්. දැන් හොරහිතක් තියෙන මනුස්සයෙක් එනවා. ඒ මනුස්සයාගේ හොරහිත විඳින්න පුළුවන් පවර් එකක් මං, එනර්ජි එකක් මං හදන්න ඕන. ශාන්ත කරුණාවන්ත අහිංසක මිනිසෙක් වෙනවා. එයාට අවශ්‍ය කරන දේ අපි හදන්න ඕන. එයිසා අපිට ඕනම එකක් හැකියාවක් තියෙන ඉස්සරහා ඉන්න මිනිසෙට අනු වෙනස් වෙනවා. ඒ නිසා කැඩපතක් කියලා කියනවා. බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ, බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ, මිනිස්සුගේ ජීවිතයේ බලා ගන්න තියෙන කැඩපතක්. හොරෙක් වංචාකාරයෙක් බොරුකාරයෙක් આવොත් එයාට මාවත් පේන්නේ මේ විදිහටමයි. මොකද මං කැඩපතට? එයාට මේ විදිහටම පේනවා. කරුණාව, දයාව, ඉවසීම තියෙන කෙනෙක් આવොත් ඒ විදිහටම මාව පේනවා. ප්‍රඥාව, ඥානය, දර්ශනය තියෙන කෙනෙක් આવොත් ඒ විදිහටම මාව එයාට පේනවා. ඒ විදිහට පෑහිලා, ඒ විදිහට කතා කරලා, ඒ විදිහට සම්මුඛ වෙන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. පවතින්න පුළුවන්. ඒස මාතුලින් ඔබ දකිනවා. අර මොකද්ද මේ, මොකද්ද අවලෝකේතර මේ පුජ්‍යලයා මේ අමුතු කතාවක් කිව්ව? මොකද්ද අංශක 180ට බලනවද? මොකද්ද බැලිල්ලක් තියෙනවා ඒගොල්ලන්ගේ. මෙන්න මෙහෙම කළා මේ ඔක්කොම එක හා සමානව දකින්න, එතකොට මනස නිවෙනවා කියන කතාවක් ඒ වගේ පොඩි පොඩි දේවල් මම පොඩ්ඩක් හොයලා බලනවා මේ ටීවී එකට දාලා. මොකද දැනගන්න එපේ. මම දේශකයෙක් නේ. ලෝකේ තියෙන හැම දෙයක්ම මම දැනගන්න ඕන. දේශනා කරන්න බහුසුත භාවයේ කියන එක තේරෙන්න එපේ. එහෙම නැතුව බෑ. ඒක වෙනතුරි පටලවාගත් එකක් ඒක. ඒක පොට පටලවාගත් එකක් ඒක. ඊනිස දර්ශනීයට පත්වෙච්ච කෙනෙකුට ඒ නිරෝධ ගුණයට සමාධියට ආවහම ස්වභාවයෙන් ඔටෝමැටිකලි ඇති වෙන එකක් තියෙනවා මේ. සමස්තයක් ලෙස පේන ලක්ෂණයක් බැලුවහම සමස්තයක් ලෙස පේන්නේ ඒක විභජනය කරන්නේ නැහැ. සමස්තයක් ලෙස විදියට තමයි බලාගෙන ඉන්නේ. හැබැයි ඒක අවබෝධයටපත් වුණාට පස්සේ මිනිස්සෙකුට නිතරින් එන දෙයක් මිසක් එහෙම බලාගෙන හිටියයි කියලා කෙනෙකුට දර්ශනයටපත් වෙන්න බෑ. තේරුණාද? ඒක අවබෝධයෙන්පත් උනාට පස්සේ ඇති වෙන යංගිසි ලක්ෂණයක් ගුණයක් තමයි. හැබැයි එහෙම බලාගෙන හිටියයි කියලා එයා දැන් කවුරු හරි ගුරුවරයෙක් කවුරු හරි කියන්නේ නැති මට පේන්නේ මේ සමස්තයක් ලෙසයි කියලා කියන්නේ නැති. ඊට පස්සේ මේ අන්ධබත්තික ටික ඔක්කොම ගිහිල්ලා මොකද සමස්තයක් ලෙස බලන්න පුරුදු වෙන්නේ නැති. එහෙම බලාගෙන හිටියට දර්ශන අවබෝධයටපත් වෙන්නේ නැහැ. දැන් කවුරු හරි කෙනෙක් හොරෙන් ගිහිල්ලා ජනේලෙන් බලලා කියනවා විදුහල්පති මොන වගේද? විදුහල්පති කියන්නේ ෆයිල් ගොඩක් මේ වං අතපැත්තේ තියාගෙන ඒ වැලකුත් තියාගෙන මේ කැරගෙන පුඩුවකට වෙලා ටයි එකක් කෝට් එකක් ෂර්ට් එකක් දාලා ඉන්න කෙනෙක් කියලා කියනවා. කවුරු හරි ගිහිල්ලා මෝඩෙක් විදුහල්පති කෙනෙක් එයාටත් වෙන්න ඕනේ කියලා මිනිහත් ෆයිල් ටිකකුත් තියාගත්තා. වේවල පුත් තියාගත්ත කැරගෙන පුටුවක් තියලා ටයි එකකුත් දාන් ඉන්න. දැන් මේ මිනිහා විදුහල්පතිද? නෑනේ. ඉතින් අන්න ඒ වගේ වැඩක් තමයි අන්තක අසුබට බලාගෙන ඉන්න මිනිස්සුන්ටත් වෙන්නේ. ජනේලෙන් විදුහල්පති බලාගෙන ගිහිල්ලා විදුහල්පති වගේ සැරසිලා ඉන්නවා වගේ මුන්ට ලූස් මෑන් කෙනෙක් වෙනවා. ඉතින් ඔන්න ලූස් පුජ්‍යලයෝ, ට්‍රැක් පැනපු පුජ්‍යලයෝ හැදෙන්නේ ඔහොමයි. දැන් ආනන්ද හැමඳුරු කොහොමද ඉන්නේ කියලා ඇහුවොත් මං කියනවා මම ඔය නිකන් ඉන්නවා. ඔක්කොම ගිහිල්ලා ඒවල් වල නිකන් ඉන්නවා. දැන් විස්රාම ගියපු මේ තාත්ත කෙනෙක්ගෙන් අම්ම කෙනෙක්ගෙන් යන්න මොකද යන්නේ? මං ඔය නිකන් ඉන්නවා. යා නිකන් ඉන්නේ විස්රාම ගිහිල්ලා. ඒ නිසා ධර්මය අගෙන් මුලින් මැදින් පටලවල ගැනීමෙන් මිනිස්සුත් අවුල් වෙනවා. ඒ අවුල් වෙච්ච මිනිස්සු මෝඩ මිනිස්සුන් අවුල් කරනවා. දර්ශනය නැහැනේ. ඒකට කරන්න දෙයක් නැහැ. ප්‍රඥාහීන යුගයක්, බුද්ධිහීන යුගයක් පින්නතුනි. මේ අවුරුදු 100ට වඩා අඩු ආයුෂ ඇති කාලේ දැන් අවුරුදු 70ට බහැලා 80ට බහැලා අවුරුදු 90ක් ජීවත් වෙනවා කියන නිකන් ලොකු ආයු කාලයක් ජීවත් වෙච්ච කෙනෙක් වගේ අපිට නිකන් පේන්නේ. ඒත්තුන් ජීවිතත් එක්ක ගණන් හදලා බලන්න. ඒ නිසා මේ අපි හැමෝටම ප්‍රඥාහීන යුගයක් තියෙන්නේ. ඒ නිසා ගොඩාක් අවදීන් බලන්න, ගොඩාක් සතිමත් වෙන්න, ගොඩාක් නුවණැති වෙන්න. එස තමන් නිවීමෙන් නිවිල ඉන්න ඕන. හොඳ කුක් කෙනෙක් කියන්නේ පෙනුමට කෑම හදන කෙනෙකුට නෙමෙයි. පෙනුමක් තියෙන්න ඕන. හැබැයි පෙනුමට කෑම හදන කෙනෙකුට නෙමෙයි, රසට කෑම හදන කෙනෙකුට. සහ ගුණාත්මකව හදන කෙනෙකුට තමයි හොඳ කුක් කෙනෙක් කියන්නේ. එතකොට හොඳ භාවනා යෝගියෙක් කියන්නේ කවුද? තමන්ගේ මනස ගුණාත්මක රසවත් හැඩට හදාගන්න කෙනාට. ඔබේ මනස රසවත්ද? ඔබේ මනස ගුණාත්මකයිද? ඔබේ මනස ලෝභ ද්වේෂ මෝහ වලින් දුර වෙලාද තියෙන්නේ? ඔබට මේ සමස්ත සමාජය ඉක්මවා දකින්න පුළුවන්ද? ඒකට කියනවා අධිචිත්ත, අධිඥාන, අධිදර්ශන තියෙනවා. දකින්න පුළුවන්ද? මර සම්මතයත් එක්ක විරෝධතාවයත් නැහැ, එකඟතාවයත් නැහැ. රතු හාලේ බත් කනයි රතු හාලේ කනෝ, සුදු හාලේ බත් කනයි සුදු හාලේ කනෝ. ඒක හොරෙන් ගෙනල්ලා කන්නේ නැත්නම් තමන් කැමති ආහාරය නම් අපිට කියන්න බෑ දර්ශනයේ දැක්ක කට්ටිය රතු හාලේ බතුයි කන්නේ කියලා. එහෙම කියන්න බෑ. ඒ මනුස්සයාගේ ලයික් එකට, චොයිස් එකට, පැවැත්මට යා ජීවත් වෙනවා. ඒ නිසා සම්මතේ ලෝකේ රහතුන් නොරහතුන් මනින්න බෑ. අනුන්ගේ රහත්කම නොරහත්කම වැදගත් කියලා මං හිතුවෙත් නෑ. ඔබ හිතන්න යන්නත් එපා, ඒවට අගෞරව කරන්නත් යන්නත් එපා, ගරු කරන්න යන්න ඕනත් නැහැ. තමන් අවබෝධයටපත් වෙන්න මේක ඉතින් තමන්ගේ ලෝභ ද්වේෂ මෝහ රැකගන්න මේ ගුණ්ඩුවක් කරගන්න ඕනත් නැහැ. දැන් අපි එක හාමුදුරු කෙනෙක් හිටිය, දැඩි ලෝභයි. එයා කිව්ව දන් දෙන්න ඕනේ නැහැ, සංසාරේ යනවා. පින් වැඩෙනවනේ. පින් වැඩුණාම සංසාරේ යනවා. ඒ නිසා මම පින් කරන්නේ නැහැ කිව්වා. ඇත්තටම එයාගේ පදනම මොකද්ද? ලෝභකම. ඉතින් ලෝභකම තණ්හාව කියන එක හරි වාසියට ගන්න පුළුවන් නම් දෙයක්, ඩගල වාසියට ගන්නවා. කබරයක් තල ගොයා කරගන්නවා, කන්න හොඳටම බඩගින වෙච්ච වෙලාවට කියලා අපි කීමක් තියනවා. එමගේ හරි පරිස්සම් වෙන්න ඕන. ඒ නිසා අපේ ඇති වෙන ආශ්‍රව කෙලෙස් දාමයන් මොන වගේ අරමුණු ඔස්සේද මේව ගලාගෙන යන්නේ, මොකද්ද මේකේ හැඩේ කියලා තේරුම් කරගන්න කාටවත් කියන්න ලෑස්ති වෙන්න එපා සත්‍ය අවබෝධ කරගන්න නැතුව. මට එක දවසක් අර වැරදි රහතන් වහන්සේ කෙනෙක් වගේ මාර්ගඵල ලබල වගේ මිනිස්සෙක් බණ කිව්වා. මම මේ පොඩි හාමුදුරු කෙනෙක් කාලේ. ඉතින් මම ඒ මිනිස්සෙට දීපු උපදේශය තමයි මම ඔබතුමාව වැරදි කියලා මං අද කියන්නේ. ඒ මොකද හාමුදුරුවනේ කියන්නේ නැත්තේ? ඔබතුමා පෙරලා ඇහුවොත් හරිද මොකද්ද කියලා මං හරියට තාම දන්නේ නැහැ. මම එතකොට පොඩි හාමුදුරුවනේ, මං දන්නේ නැහැ. මම සතුට වෙනෝ ඒ වගේ පොඩි වයසක ඉඳගෙන ඒ වගේ ගැඹුරු ගැඹීර ශ්‍රේෂ්ඨ වදනක් එදා කිව්ව එක ගැන මම. අතන හරි මෙතන හරි අර සූත්‍රය හරි අර භාවනාව හරි කියලා කයිවාරු කෙරෙන මේ සමාජයේ මෝඩ යක්කු ටික එහෙම කිව්වා නම් හොඳ නැහැ. නමුත් ඉතින් කියන්න ඕනේ ඒගොල්ලෝ සුදුසු වචන. මට තරහ ගිහිල්ලා කියනවා නෙමෙයි, ඒගොල්ලන්ගේ අයිති ටික ඒ ටික. ඉතින් ඒ නිසා මම කියනවා මම ඔබට අද වැරදි කියන්නේ නැහැ. ඉතින් මං ශ්‍රේෂ්ඨයි එතන. සමහර අය කියනවා තමන් ගැන උදන් අනා ගන්න හොඳ නැහැ. තමන් ගැන උදන් අනා ගන්න දෙයක් තියාගෙන ඉන්න. එතකොට උදන් අනා ගන්න පුළුවන්. ඉස්සෙල්ලම ලෝකේ උදන් ඇනුවේ බුදුහාමුදුරුවෝ. ඊට පස්සේ මහරහතන් වහන්සේලා උදාන වාක්‍ය කිව්වේ. උදාන වෙනවම තියෙනවා, උදාන වෙනවම ධර්මයේ ග්‍රන්ථවල. ඈ උදානයන් පළ කරන්න පුළුවන් කෙනෙක් වෙන්න, උදානයන් කරන්න පුළුවන් නම් බොරු උදාන කරන්න නැතුව ඇත්ත උදාන කරන්න කිසි වරදක් නැහැ. මන් නිවිලා ඉන්නේ, මං සාන්තව ඉන්නේ, මං උතුම් ධර්මය අවබෝධ කරගෙන ඉන්නේ, මං මේ සත්‍ය අවබෝධයේ ඉන්නේ, මං මේ නීවරණ වලින් බැහැර වෙලා ඉන්නේ, මං මේ සත්‍යයේ මේ මට්ටමේ ඉන්නේ කියලා කියන්නේ. ඒ උදානයක් කරන්න පුළුවන් කොච්චර දෙයක්ද? ඒක ලෝක මායාවට ලෝකයටවට්ටන්න මිනිසුන් මුලා කරන්න නෙමෙයි, තමන් තුළ සැබෑ දෙයක් තියෙනවා නම් කියන්නේ. උදානයක් නැතු උදානයක් කියන්න බෑනේ. දැන් හොඳ ව්‍යාපාරිකයෝ ඉන්නවා, මම මෙච්චර රස්සාවල් දීලා තිනවා, මම මෙච්චර එක්ස්පෝට් කරනවා, මම මෙච්චර මේ කියලා කියනවා. ඉතින් ඒ මනුස්සයා කරපු නිසා ඒ මනුස්සයා උදානයක් වෙනවා. මම මෙතන හිටියේ, මම මෙතන මට මෙච්චර වාහන තියෙනවා, මේ උදානයක්. ඒක භෞතික මමත්වයක් ඒක ගෑවිලා තියෙන එක, ඒක වෙනම කතාවක්. ආධ්‍යාත්මික හරි වේවා භෞතික හෝ වේවා උදානයක් නගන්න පුළුවන් මනුස්සයෙක් වෙන්න. දැන් ඔබ භාවනාවට ඇවිල්ලා ඔබට උදානයක් ප්‍රකාශ කරන්න බැරි නම් වැඩක් නැහැ නේ. ඔබට හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ තමයි ඔබේ උදානයේ පළමු අයිතිකරු. දැන් මගේ ජීවිතයේ සාර්ථකත්වයේ හා අසාර්ථකත්වයේ පළවෙනි අයිතිකාරයා කවුද? මමයි. ඊට පස්සේ තමයි ගුරුවරයෙක් හරි අම්මා තාත්තා හරි යාළුවෙක් හරි මම දාන්නේ. ෆස්ට් මමමයි. මං නිසානේ ඔබත් මේ දර්ශනේ ධර්ම අවබෝධය ලැබුවොත් එහෙම පළවෙනි අධිකාරයා මේ දේශකයා නෙමෙයි, මම නෙමෙයි. මං බම්බු ගහන්නද ඕගොල්ලෝ ඇස් පියාගෙන කම්බියාගෙන ඔහේ මොඩියෝ වගේ ඉන්නවනම් තේරෙන්න කිව්වේ ඒක නරක වචනයක්. ඉතින් ඒක නිසා ඒ විදිහටවත් කියන්න මතකෙට එන්නේ ඔයත්තන්ගේ තියෙන ශක්තියෙන් තමයි ඔයත්තු කවදකරි සත්‍ය අවබෝධය කරන්නේ. ඔබ තමයි මේ පළවෙනි අයිතිකාරය. ඔබේ සත්‍ය අවබෝධය ඊට පස්සේ තමයි අපි ගුරුවරයා. ශ්‍රේෂ්ඨ ධර්මයක් මේක. හරේ ලේසි එක විදිහකින් බැලුවහම පාස්වර්ඩ් එක දන්නවනම් ලොක් එක අරින්න හරිම ලේසියිනේ. ඉතින් පාස්වර්ඩ් එක හරියට තෝරගත්තේ නැති එකේ වරදනේ තියෙන්නේ. දැන් අපිට මෙහෙට එන්න පාර අහන මිනිස්සු ඉන්නව තරහ. එතකොට අපි පාර කියනවා. ගොඩාක් දෙනෙක් පාර යන්තම් අහලා කෝල් එක තියනවා. එතකොට පාර වරද්ද ගන්නවා. සමහර මිනිස්සු ඉන්නවා හෙමින් අහනවා. රයිට් සයිනස් කිය එකකින් එක ලියා ගන්නවා. ආයි අහන්නේ කෙලින්ම එනවා. වරදින්නේ නැහැ. ඒකට හේතුව පාර හරියට අහගත්තා. ඉතින් ඔබටත් කරන්න තියෙන්නේ මොකද්ද? හොඳට අවධානයෙන් පාර අහගන්න. එවස්ස පාර යන්න. දැන් සමස්ත දේශනාවම ඔබට සම්පින්දණය කරලා ගන්න බැරි නම් ඔබට පාර හරියට ගන්න බෑ. සමස්තේ පින්දණය කරලා ගන්න ඕන. දැන් මුළු දේශනාව සම්පින්දණය කරොත් මොනවද ආනන්ද හැමදෙනු දේශනා කරේ කියන්න බලන්න. එතුමී කියන කිසිවත් දේශනා කරේ නැහැ කියලා. එකඟයිද කට්ටිය ඔක්කොම? විරුද්ධයි. නැත්නම් වෙනස් අදහස් තියනවාද? මොකද්ද සම්පින්දනේ? මොකද්ද දේ කරේ? මොකද්ද මන මොකද්ද කරපු දේශනාව පැහැදිලි කිරීම? ඔබේ දේශනාව නතර කරන්න මම දේශනා කරා. මගේ දේශනාවක් නැහැ. මේ දේශනාව ඔබේ. මට ඕනේ නැහැ දේශනා කරන්න. මට ඕනේ දේශනා කරන්න. මට ඔය ඇත්තට දෙන දෘෂ්ටියක් නැහැ. සංකල්පයක් නැහැ. ඉතින් මම දේශනා කරන්න ඕනේ නැහැ. මට මේ ලෝකෙත් එක්ක තර්ක කරන දෙයක් නැහැ. මේක හරි කියලා පෙන්නන්න සත්‍යයක් නැහැ. සත්‍ය කොහෙවත් නැහැ. ඇත්නම් ඇත්තේ අසත්‍යම පමණයි. අන්න ඒකට කියනවා සත්‍ය කියලා. සත්‍ය ශූන්‍යයි. සත්‍ය නිරෝධ සහගතයි. සත්‍ය ලෝකෝත්තරයි. සත්‍ය අකාලිකයි. ඔය වචන ගොඩක්ද? නෑ පින්නතුනේ එකම වචනය. එකම වචනයක් හරියට සම්පින්නණය කරලා ගත්තාම ඒ වචනේ අතුරුදහන් වෙනවා. ඒසා හැමදාම මම දේශනා පවත්වන්නේ නෑ. දේශනයක් නෑ. තුමේ කියපු එක හරි. දේශනයක් නෑ. කිසිම දේශනාවක් කරේ නෑ. මම කිසිම දේශනාවක් කරේ නෑ. ඔබත් නැගිටලා යන මම කිසිම දේශනාවක් ඇහුවේ නෑ කියලා අවබෝධ කරගන්න. ඒ තුලින් සැනහෙන්න, සැනසීමට තවයි යොමු කරන්න, උදව් කරන්න. පව් කන්න දීලා තියෙනවා නම්, බොන්න දීලා තියෙනවා නම්, අම්මා තාත්තා ඉන්නවා නම්, හිත මිත්‍රයෝ ඉන්නවා නම්, මේ මේ මේක අහලා ඔබ නිවියන්, ඔබ යන තැනකට හරියයි කියලා දාමට යොමු කරන්න. ඒක ලොකු දෙයක්. ඒක සබ්බදානං ධම්මදානං ජිනාති. ධර්මදානේ ලොකුම දෙයක්. ධර්මයේ ශ්‍රයා කරන්න, ධර්ම දේශනාවක් අහන තව කෙනෙකුට දෙන්න. මුලින් තේරෙන්නේ නැහැ කිව්වොත් තේරුණාම ඔබට ගොඩක් පින් දේවි. ඒ නිසා පිස්සු විකාර දේවල් ලෝකේ රස විඳින්න නැතුව හරි ධර්මයක්, හරි බෝසත් කෙනෙක් අනුගමනය කරන්න සියලු දෙනාටම වාග්යාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සුවපත් වේවා. අද දවසේ පින් ඇති දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ විමලා සුරවීර ඒ පින්වත් මහත්මිය සහ ශාමා මොනසිංහ පින්වත් මහත්මිය අරමුණු බවට පත්වන්නේ කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේටත් ආයුරාරෝග්‍ය සපවර්ධනය. ඒතන ධර්මයේ දේශනා කිරීම, මඟ පෙන්වීම පිළිබඳව කෘතගුණ සැලකීමක් වශයෙන් උන්වහන්සේට ආශිර්වාද පිණිස මේ ධර්මානුශාසනාව වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරලා තියෙනවා. බොහොම පිං අනුමෝදන් කරනවා. ඒ වගේම දෙපාර්ශවයේම මිය පරලොව යන්නට හේතුණු දෙමව්පියෝ, ඥාති මිත්‍ර හිතයිසේ හැම දෙනාගේම බවගමන දුගතියක සිටිනම් සුගතියටපත් වේවා, සැපයෙන් සැපයටපත් වේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, ප්‍රාර්ථනීය බෝධිය නිවනින් සැනසේවා කියලා මෞදෙමෝපියන්ට පින් දෙමු. එහෙම අපි පින් දෙන්න ඕන. මොකද හේතුව ඒ ඇත්තෝ භවගමන අවසන් කරලා ගියපු අය නෙමෙයි. සසර කොතනක හරි අපි දිහා යම් දෘශ්‍ය මානයකින් බලාගෙන සිටියොත් අපි කරන දේ තුළ ඔවුන්ගේ චිත්ත ප්‍රසාදයක්, ප්‍රීතියක් ඇති වෙනවා. එතකොට යම් දුකක හිටියොත් ඒගොල්ලන්ගේ හිතට සතුටක් දැනෙනවා, සෝපත් භාවයක් හට ගන්නවා පින්වතුනේ. ඒ නිසා ඒක බොහෝ වටින දෙයක්. ඒ වගේම බලාපොරොත්තු වෙනවා විදේශගතව සිටින දුවා දරුවන්ට සීල දෙනාටම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට, රැකී රක්ෂා කටයුතු සාර්ථක කරගන්නට, නිදුක් නිරෝගී සුවපත් භාවයත් චිර ජීවනයත් සද්ධර්ම අවබෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දිනටම තුනුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන ධර්මශාලාවේ සිටින සෑම සෙළු දෙනාටමත්, ඒ වගේම රටවාසී ලෝකවාසී හැම දිනටම සද්ධර්ම අවබෝධයෙන් සැනසීමට, ආයුර ආරෝග්‍ය සැප වර්ධනය ඇතිවීමට මේ ධර්මානුශාසනාව උපකාරක උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප ප්‍රාර්ථනා කළ යුතුව තියෙනවා ලෝකයේ පින්නතුනේ විවිධ අගහිඟ කම්වලින්, දරිද්‍රතාවයන් වලින්, යුද කිනි වලින් තම තමන්ගේ මමත්වයේ පෙන්වන්න, අවියේ බලයේ පෙන්වන්න මිනිස්යා කියන දුර්වල සත්වයා ලෑස්ති වෙලා ඉන්නවා. එක්කෙනෙකුට එක්කෙනෙක් පරදින්නේ හැම මොහොතකම තමන්ගේ අදහස, තමන්ගේ අභිප්‍රාය මතයම පින්නතුනේ ජීවිතේ පරායා යන මමත්වය, ජීවිතේ පරායා යන ආගමික මතවාද දෘෂ්ටි කරපින්නාගෙන ලෝකේ සටන් කරනවා. ඉතින් මේ මිනිස්සුන්ටත් ප්‍රඥාව පහළ වේවා, යුදගිනි නිවේවා, ලෝක සාමය සැනසුම ඇති වේවා, සිළු දෙනාම සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ඤතු සම්බුද්ධ සරණයි සෝපත්තේ.